নমোতাস্য ভগবতো আরহতো সাম্মা সম্বুদ্ধাস্য নমোতাস্য ভগবতো আরহতো সাম্মা সম্বুদ্ধাস্য নমোতাস্য ভগবতো আরহতো সাম্মা সম্বুদ্ধাস্য পুব্বেব মে ভিক্ষবে সম্বোধা অনভিসম্বুদ্ধাস্য বোধিসত্ত্বস্যেব সতো এতদ্ হোসি ইয়ন্নুনাহং দেব দ্বিধা কত্বা দ্বিধা কত্বা বিতর্কে বিহরাই යන්ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම හිතේ විතර්ක මැඩ පැවැත්වීම සම්බන්ධයෙන්, හිතේ පැන නගින විවිධාකාර ප්‍රපංච මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් උපකාර වන දේශනා කීපයක් මූලික කරගෙන ධර්ම දේශනා මාලාව පවත්වනවා. ඉතින් මේ වෙනකොට විතර්කවල ප්‍රපංචවල ගොඩනැගීම සම්බන්ධයෙන්, ඒ කියන්නේ කොහොමද ඒවා ඉස්සරහට මතු වෙලා එන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රය කරගෙන කරුණු කාරණා තේරුම් ගත්තා, ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒවා මනාව යොදා ගැනීම සම්බන්ධයෙන්, ඊට පස්සේ අපි මජ්ක්‍ධිම නිකායේන අවසාන සූත්‍රය වන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අනුසාරයෙන් අපි ප්‍රායෝගිකව ඒවා ඉගෙන මේ යොදා ගන්න හැටි ඉගෙන ගත්තා. ඉතින් එතනදී ඇත්තටම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම චිත්තානුපස්සනාවක් මූලික කරගෙන හිත දිහා බලාගෙන හිතේ පැනනගෙන විවිධ ස්වභාවයන් අනුව ඒවයේදී ඒවට අනුබල දෙන්න යන්නේ නැතිව හිත මධ්‍යස්ථ කරන ආකාරය, බොහොම සරල උපේක්ෂාවකට ගන්නා ආකාරය, හිත නොබැඳී නොඇලී නොගැටී පවත්වා ගන්නා ආකාරය ගැන විවිධ මට්ටම් වලින් උපදෙස් දීලා තියෙනවා. ඉතින් අපි ඒවා සම්බන්ධෙනුත් සෑහෙන දුරට සාකච්ඡා කළා. ඊට පස්සේ අපි පැමිණුණා තවත් මේ ප්‍රපංච සමනය කරන, විශේෂයෙන්ම ඒ ප්‍රපංච සමනය සඳහා ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙන තවත් සූත්‍ර දේශනාවක් වන දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රයට. ඉතින් අපි සක්කපඤ්ඤ සූත්‍රය මූලික කරගෙනත් කරුණු රාශියක් ඉදිරිපත් කරා. ප්‍රපංච සමනය කිරීම පමණක් නෙමෙයි, ඊට එහා ගිහිල්ලා ඒ සඳහා උපකාර වන ඉන්ද්‍රියන් දමනය කිරීම, ඉන්ද්‍රියන් බොහොම පරිස්සමේ පරිහරණය කිරීම, සීලය පිරිසුදුව ආරක්ෂා කිරීම, අපේ ඉඳුරන් පරිහරණයේදී ඒක සැලකිල්ලෙන් ඒ පැවැත්විය යුතු ආකාරය ගැන, අපි සේවනය කළ යුතු සේවනය නොකළ යුතු දේවල් ගැන, ඉතින් ඒ සූත්‍රය අනුසාරයෙන් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි අද තෝරගත්තා එබඳුම තවත් ඉතාම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙලා තියෙන්නෙත් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ ද්වේධා විතක්ක සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ විතර්ක මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු රසක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද විතර්ක අපි දිගට කරගෙන කරගෙන ගියාම, එහෙම නැත්නම් හිතේ අපි සිතුවිලි පහළ කර ගැනීම, උවමනාවෙන් අපි කරන සිතීම දිගට කරගෙන කරගෙන ගියාම තමයි ඒක තවදුරටත් බලගැන්විලා ඒව වර්ධනය වෙලා ප්‍රපංචයක් දක්වා දිගහැරෙන්නේ, ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙන්නේ. අන්තිමට අපි මේ ප්‍රපංචයේ අතකොළුවක් බවට, ගොදුරක් බවට, වහලෙක් බවට පත් වෙන්නේ ඉතින් මේ විදිහට මේ විතර්කවල වර්ධනයත් සමගයි. ඒ වගේම අපි සක්කපඤ්ඤ සූත්‍රයත් මදුපිණ්ඩික සූත්‍රයත් අනුසාරයෙන් තේරුම් ගත්තා මේ විතර්කත් ප්‍රපංචත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයකුත් තියෙනවා. විතර්ක තුලින් ප්‍රපංච පණගැන් වෙනවා. ඒ වගේමයි අපේ හිත්වල තියෙන ප්‍රපංචයන්ට තියෙන ඇලෙන ගතිය, ප්‍රපංච කෙරෙහි තියෙන නැඹුරුව, ඒක නිසා විතර්කත් පණගැන්විලා එනවා. ඉතින් එතකොට මෙතන මේ සිතීම සහ ප්‍රපංචකරණය, එහෙමත් නැත්නම් සිතීම සහ හිත අතෝරක් නැතුව වටවලල්ලේ යෑම කියන මෙන්න මේ කාරණා දෙක අතර විෂම චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකට අහු වුණාට පස්සේ හරිම අසරණයි. ඉතින් එතකොට අර හිතුවිලි අන්තරයට යට වෙච්ච අසරණෙක් වෙලා අන්තිමට බොහොම මානසික පීඩාවක් භුක්ති විඳින තත්ත්වයකට, මානසික පීඩාවකින් පෙළෙන තත්ත්වයකට, අන්තිමට සමහර විට මානසික රෝග පවා වැළඳෙන තත්ත්වයකට කෙනෙක් හැදවැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ කතා කරන දේවල් බොහොම ප්‍රායෝගිකයි. මේවා ඉගෙන ගත පමණක් සීමා වෙන්නේ නැහැ. අපි මේවා අහලා පමණක් සීමා වෙන්නේ නැහැ. අපි අපේ භාවනාවේදී, අපේ දිනදා ජීවිතයේදී මේවා අපේ ජීවිතයට එකතු කරගන්න, ප්‍රායෝගිකව මේවා අපේ භාවනාවට සම්බන්ධ කරගන්න උත්සාහන්ත විය යුතුයි. ඉතින් මේ ද්වේධා විතක්ක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් කොහොමද කටයුතු කළේ කියන කාරණාවක් විස්තර කරලා දෙනවා. ඒකෙදි සඳහන් කරනවා පුබ්බේව මේ භික්කවේ සම්බෝධ අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ ඒතද හෝසි. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ බුදු වෙන්න කලින් බෝධිසත්ව අවදීයේදී මට මෙන්න මෙබඳු අදහසක් හිතේ පහළ වුණා. මේ තමන් වහන්සේ භාවනා කරපු හැටි මේ බුදුරජාණන් වහන්සේ අපිට පසුව කාලීනව කියලා දෙනවා. යන්නුනහං ද්විධාගත්වා ද්විධාගත්වා විතක්කේ විහෙරයන් විහෙරේ යන්ති. මම මේ හිතේ පැන නගින විවිධාකාර විතර්ක එමත් නැත්නම් විවිධාකාර සිතුවිලි පැති දෙකකට නැත්නම් ගොඩවල් දෙකකට දමමින් වාසය කරන්න අවශ්‍යයි, වාසය කරන්න සුදුසුයි, එහෙම වාසය කරා නම් හොඳයි කියලා මට අදහසක් ආවා. එතකොට මේ විතර්ක ಜಾති දෙක මොකද්ද? විතර්ක ಜಾති දෙක වෙන්නේ අර කුසල විතර්ක සහ අකුසල විතර්ක. එතකොට කුසල විතර්ක එක ගොඩකට දානවා, අකුසල විතර්ක තවත් ගොඩකට දානවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කාම විතක්කෝ යෝච ව්‍යාපාද විතක්කෝ යෝච විහිංසා විතක්කෝ ඉමං ඒකම් භාගමකාසින්. මම එක ගොඩකට දැම්මා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. අනිත් ගොඩට දැම්මා නෙක්ඛම්ම විතක්ක, අභ්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක. දැන් එතකොට මෙතන අපේ හිතේ පැන නගින විවිධ සිතුවිලි දිහා බලාගෙන ඉඳලා ඒව හඳුනා ගන්නවා මේක කාම විතර්කයක්ද, මේක ව්‍යාපාද විතර්කයක්ද, මේක විහිංසා විතර්කයක්ද කියලා හඳුනා ගන්නවා. හඳුනගෙන ඒක එක ගොඩකට දානවා. ඊළඟට අනිත් විතර්ක හඳුනා ගන්නවා මේක නෙක්ඛම්ම විතර්කයක්ද, මේක අවිහිංසා විතර්කයක්ද, මේක අව්‍යාපාද විතර්කයක්ද කියලා හඳුනා ගන්නවා. ඒක අනිත් ගොඩට දානවා. එතකොට අපි තවත් පැත්තකින් බැලුවොත් හිතගෙන අවධානයෙන් ඉන්න අවශ්‍යයි. මේක අපිට එකපාරට සමහරට කෙනෙකුට කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ අය තුල සතිමත් බවක් දිනු වෙලා නැත්තම්. විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ කරන එක පැත්තකින් කරන අනුතුරු ඇඟවීමක් තමයි අපි චිත්තානුපස්සනාවක නියැලෙන්න කලින් අපි තුල වඩාගත් සතිමත් බවක්, වඩාගත් සම්පජඤ්ඤයක් පැවැත්වීම අවශ්‍යයි. නාහම් භික්ඛවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධින් වදාමි කියලා බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ චිත්තානුපස්සනා කොටසදී ප්‍රකාශයක් කරලා තියෙනවා, දේශනාවක් කරලා තියෙනවා. එතෙන්ද දේශනා කරන්නේ මේ තමන් චිත්තානුපස්සනාවක නියැලෙන්න නම්, ඒ හිතේ පැන නගින විවිධ දේවල් සියුම්ව තේරුම් ගන්න නම් වඩාගත් සතිමත් බවක් අවශ්‍යයි. හොඳට තහවුරු වෙච්ච සම්පජඤ්ඤයක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා අපි මේ වගේ සූත්‍ර දේශනා කළ පමණින් සමහර විට කෙනෙකුට මේක ප්‍රායෝගිකව කරගන්න අමාරු වෙයි. තමන් සතිමත් බව දියුණු කළ නැත්තම්. හැබැයි කෙනෙක් සතිමත් බව දියුණු කරගෙන යනකොට ඊට පස්සේ ඒකට ටික ටික සම්පජඤ්ඤය එකතු කරනකොට මේ හැකියාවන් අපි වර්ධනය කරගන්න අවශ්‍යයි, කුළු ගන්නවා ගන්න අවශ්‍යයි. ක්‍රමානුකූලව සතිමත් බව අපි හිතමු කාය අනුපස්සනාවක් මූලික කරගෙන පටන් ගත්තා, සක්මන් භාවනාවකින් පටන් ගත්තා, එහෙම නැත්නම් ඉරියාපත භාවනාවකින් පටන් ගත්තා, එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවකින් පටන් ගත්තා. බොහොම සරලව තමන් තුළ සිහිය දියුණු කරගෙන යනවා. එහෙම දියුණු කරගෙන යද්දී ටික ටික තමන්ගේ සතිය තහවුරු වෙන්න තහවුරු වෙන්න. ඒ කියන්නේ මුලදී නම් හුස්ම රැලි 10යි බැලුවේ. ඔන්න දැන් හුස්ම රැලි 50ක්, හුස්ම රැලි 100ක්, හුස්ම රැලි 150ක් එක දිගට බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් හිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙලා තියෙනවා. තවත් පැත්තකින් හිතේ හොඳට සතිමත් බව වර්ධනය වෙලා තියෙනවා. ඉතින් එතකොට අන්න අපිට පුළුවන් ඊළඟ පියවරට පැමිණෙන්න. එක පාට ඊළඟ පියවරට පැමිණනවා නෙමෙයි, මේ විදිහට ඉස්සෙල්ලා හොඳට සතිය තහවුරු කරගන්නවා. තහවුරු වුණාට පස්සේ මේ සතිමත් වෙච්ච අරමුණ ගැන ටිකක් සියුම්ව විමසන්න පටන් ගන්නවා. අන්න ඒ තුලින් අපි සම්පජඤ්ඤයට පාර විවෘත කරනවා. එතකොට තමයි අන්න සතිය සම්පජඤ්ඤය හා එකතු වෙලා ඊළඟ පියවරේ කටයුතු කරන්නේ. ඉතින් මේ විදිහට යන ගමනේදී තමයි තමන්ට සමහර ලාවට නිතැතින්ම හිත දිහත් බැලෙනවා. හිතේ මොනවාද එන සිතුවිලි? ඒව රාග සිතුවිලිද, නැත්නම් ද්වේෂ සිතුවිලිද, පැටලී සහගත සිතුවිලිද, ඊර්ෂ්‍යා සහගත සිතුවිලිද, එමත් නැත්නම් කුසල් සිතුවිලිද, අපි හිතමු මෛත්‍රී සහගත සිතුවිලිද, සද්ධා සම්බන්ධ සිතුවිලිද? මේ විදිහට තමන්ගේ හිතේ පැන නගින විවිධ සිතුවිලි සම්බන්ධයෙන් යම් පමණක අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. අන්නේ අවබෝධය තමයි දෙතන දැන් අපි මේ කතා කරන්නේ. ඒ විදිහට තමන් හිත දිහා බලන්න පටන් ගත්තාම හිතේ ඒ පැනනගින විවිධ කුසල් අකුසල් සිතුවිලි විතර්ක හඳුනා ගැනීම ගැන තමයි මේ භාගතුන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. එතකොට දැන් මෙතෙන් දේශනා කරනවා දැන් අඳුනගත්ත විතර්ක ගොඩවල් තුනක් ගොඩවල් දෙකක් එක ගොඩක තියෙනවා අකුසල විතර්ක තවත් ගොඩක තියෙනවා කුසල විතර්ක. අකුසල විතර්ක තමයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කාම විතර්ක කියලා කියන්නේ අපි හිතමු අපි සාමාන්‍යයෙන් ඇහෙන් රූප බලන්න හරිම කැමති. කනෙන් සද්ද අහන්න, රස බොහොම මිහිරි ගීත අහන්න, වාදන අහන්න බොහොම කැමති. නාසයෙන් තමන් කැමති කැමති ගඳ සුවඳ බලන්නත් බොහොම කැමති. දිවෙනුත් අපි කැමති රස විඳින්න බොහොම කැමති. ඒ වගේමයි කයිනුත් හොඳ හොඳ ස්පර්ශයන් ලබන්න කැමති. ඉතින් එතකොට මේ විදිහට මේ පංචකාමයන් මූලික කරගෙන අපේ හිතේ ඇතිවන විවිධාකාර සිතුවිලි, ඒවට ඇතිවන විවිධ ආසාවන්. ඉතින් මේ සියල්ලම ගැනෙන්නේ කාම විතර්කයන් වශයෙන්. සමහරවිට මේක අතීතය හා සම්බන්ධ කාමයන් වෙන්න පුළුවන්, අනාගතය හා සම්බන්ධ කාමයන් වෙන්න පුළුවන්, වර්තමානයේ තමන් පරිහරණය කරන කාමයන් ගැන වෙන්න පුළුවන්. මේවා සම්බන්ධයෙන් විවිධාකාර කාම විතර්ක හිතේ පහළ වෙනවා. ඒ වගේමයි තමන් පරිහරණය කරන වස්තුකාමයන් වෙන්නත් පුළුවන්, ඒව හා සම්බන්ධ හිතේ ඇතිවන විවිධ ක්ලේශ කාමයන් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට මේකත් බොහොම පුළුල් ක්ෂේත්‍රයක් බැලුවාම අපි ඒක සම්බන්ධයෙන් වැඩි විස්තර කියන්නේ නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කාම විතර්ක කියන එක බොහොම බහුලව අපේ හිතවල පහළ වෙන දේවල්. ඉතින් සාමාන්‍යයෙන් ධර්මයට නැඹුරු නොවෙච්ච කෙනෙක්ගේ හිතේ ඉතින් බහුලව මේවා පහළ වෙනවා. ඉතින් ඒවා ඒගොල්ලෝ වැළඳ ගන්නවා. ඒකෙන් ලොකු ආස්වාදයකුත් ලැබෙනවා. ඉතින් ඒ ආස්වාදයක් ලැබෙන හින්දා තමයි ඒව ගැන හිතන්නේ. ඊට පස්සේ ව්‍යාපාද විතර්ක ගත්තොත් තවත් කෙනෙක් කෙරෙහි ඇතිවන වෛරී සහගත සිතුවිලි, ද්වේෂ සහගත සිතුවිලි, තරහ යන සිතුවිලි, එහෙම නැත්නම් කේන්ති යන අන්දමේ සිතුවිලි, මේ සියල්ලම එතකොට අපිට ව්‍යාපාද විතර්ක වශයෙන් හඳුන්වන්න පුළුවන්. අපි යමක් අපි කැමති විදිහට සිදු නොවනකොට එතකොට අපි ඒ ගැන ඒ කෙනා ගැන ඒ දෙයක් ගැන ඒ සිදුවීම සම්බන්ධයෙන් හිතේ ද්වේෂයක් පහළ කර ගන්නවා, නුරුස්නා ගතියක් පහළ කර ගන්නවා. ඉතින් මේ විදිහට අපේ හිතේ ව්‍යාපාද විතර්කයන් නිතැතින්ම පහළ වෙනවා. ඊළඟට අපි මේ අපිට හතුරුකම් කරපු කෙනෙක් කියලා හිතාගෙන ඒ අයට වෛර බැඳගෙන සමහර විට ඒ අයට අවැඩක් වෙන්න, හානියක් වෙන්න කල්පනා කරමින් එක්තරා අන්දමක විහිංසා විතර්කයකුත් හිතේ පහල කරගන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ බඳු බොහෝම අකුසලයට ඇද දමන තමාවත් අනුන්වත් අකුසලයට, එහෙමත් නැත්නම් ව්‍යසනයකට, කරදරයකට, පීඩාවකට ඇද දමන විතර්ක තමයි මේ අපි කතා කළේ. ඉතින් එතකොට මෙතන මේ පහල වෙන විතර්ක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අත්ථ ව්‍යාදායපි සංවත්තති. මේ බඳු මේ අකුසල විතර්ක සියල්ලම තමන්ගේ අයහපත පිණිස හේතු වෙනවා. එහෙමත් නැත්නම් ඒ කාම විතර්ක තමාට දුක පිණිස හේතු වෙනවා. ඉතින් මුලින් ඒ තරම් ඒක තේරෙන්නේ නැහැ. මොකද ඒකෙන් යම්කිසි ආස්වාදයක් ලැබෙන නිසා. අපි තුමු අපි ලස්සන රූපයක් දැකලා ඒ ගැන හිතේ සතුටක්, සුඛ වේදනාවක් පහළ වෙලා ඊට පස්සේ ඒක ගැන හිතන්න යනවා. අපි තුමු තරුණ ළමයෙකුට, තරුණ පිරිමි ළමයෙකුට, තරුණ ගෑනු ළමයෙක් දකින්න හම්බුණා. ඉතින් එයා ගැන යම්කිසි ඇල්මක් හිතේ පහළ වුණා. ඊට පස්සේ ඉතින් ඒ ආගෙන හිතනවා. ඉතින් දිගට දිගට හිත හිතා කල්පනා කර කර තමයි ඉතින් තමන්ගේ වැඩ කටයුතු වල නිරත වෙන්නේ. සමහරවිට ඉතින් මේ වැඩ කටයුතු අතපසු වෙනවා. අනිත් අයගෙන් බැනුම් අහනවා, කරන්න තියෙන වැඩ මගහැරෙනවා. කරන වැඩෙත් හරියට කරෙන්නේ නැහැ. මොකද වෙන විතර්කයක්, කාම විතර්කයක් තමයි ඔළුවේ වැඩ කරන්නේ. සමහරවිට නිදන්න ගියාට නිින්ද යන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට අර කාම විතර්කයේ අපේව දවනවා. අපේ හිතේ සම්පූර්ණයෙන් පැලපදියම් වෙනවා අර කාම විතර්කේ. ඉතින් මේ වගේ තමයි අපි අපේ මේ හිත එකාතකින් කියනවා නම් විකෘති කරගන්නේ. හිතේ අපි තුන් කලින් තිබුණ යම්කිසි සාමගාමී ගතියක්, ඒ සාමකාමී ගතිය දැන් අපිට අහිමි වෙලා අපේ හිත වල්වැදිච්ච ගතියක්, එහෙම නැත්නම් කාම විතර්කයන්ගෙන් දැවෙන ගතියක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි පර ව්‍යාදායපි සංවත්තති. මේ මෙබඳු විතර්කයන් බොහෝම අනුන්ටත් හානිකර තත්ත්වයේ පවතිනවා. දැන් අපි හිතමු මේ බඳු තරුණයෙක්ගේ හිතේ මේ බඳු කාම විතර්කයක් පහළ වෙලා ඒකට මුල් වෙච්ච ඒ තැනැත්තිය අපි හිතමු හඹාගෙන යනවා. නමුත් අපි හිතමු ඒ තැනැත්තිය යම්කිසි මේ වෙනකොට විවාහයකටපත් වෙච්ච එහෙම කෙනෙක් නම් ඊට පස්සේ ඔන්න තින් ගැටුමක්. ඊට පස්සේ උතන එයාගේ අපි තුන් ස්වාමි පුරුෂයත් එක්ක යම් ගැටුමක් ඇති වෙනවා, ඒ පවුලේ යම් යම් අසමගිකම් පහළ වෙනවා. ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න වලට අර මේ එක්කෙනෙක්ගේ හිතේ පහළ වෙච්ච කාම විතර්කය එයා ඒක වර්ධනය කරන්න ගිහිලා අනිත් අයටත් ඒක දාලා අන්තිමට නැති ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේක පරබ්‍යාදායපි සංවත්තති. අනුන්ටත් හානිකර තත්වයකට, අනුන්ගේත් අයහපත සිද්ධ වෙන මට්ටමකට, අනුන්ටත් කරදර වෙන මට්ටමකට මෙබඳු අපේ හිතේ පහළ වෙච්ච කාම විතර්කයන් හේතු වෙන්න පුළුවන්. උභය බ්‍යාදායපි සංවත්තති. මේක දෙගොල්ලන්ටම හානි කරයි, දෙගොල්ලන්ටම දුක පිණිස හේතු වෙන තත්ත්වයක් තියෙනවා. ඊළඟට පඤ්ඤා නිරෝධිකෝ. අපේ හිතේ යම්කිසි ප්‍රඥාවක් ගොඩනැගිලා තිබුණා නම්, ප්‍රඥාවට උදව් කරන පසුබිමක් අපේ හිතේ ගොඩනැගිලා තිබුණා නම්, අන්න ඒවත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අපි හිතමු අපි ටිකක් මහන්සි වෙලා භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා, නැත්නම් ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා ටිකක් මේ හිත දියුණු කරගන්න උත්සාහන්ත වුණා. හිතේ සතිය දියුණු කරගන්න සෑහෙන වෙහෙසක් දැරුවා. අපි මේ වැඩසටහනේදී ඉතින් බොහොම උද්‍යෝගයෙන් කටයුතු කළා. කටයුතු කළා ඉතින් අපේ හිතේ යම් පමණකට සතිය දියුණු කරගත්තා, ඒකාග්‍රතාවය දියුණු කරගත්තා, ප්‍රඥාවත් ඉතින් අපි හිතමු යම් පමණකට දියුණු කරගත්තා. හැබැයි ඉතින් ගෙදර ආවට පස්සේ ඔය දකින්න දේවල්, ඇහෙන දේවල්, දැනෙන ගඳ සුවඳ, රස, ස්පර්ශයන් ඕවා ගැන හිතන්න ගියාට පස්සේ අර අපි දියුණු කරගත්ත සතිමත් බව, දියුණු කරගත්ත සමාධිමත් බව, දියුණු කරගත්ත ප්‍රඥාව දන්නේම නැතුව හෝදපාළු වෙලා යනවා. දන්නේම නැතුව නිකාං දුර්වල වෙලා සම්පූර්ණයෙන්ම අපේ හිතින් අතු ගෑවිලා යනවා. ඉතින් ඒ නිසා මේ අපි දියුණු කරගන්න කුසල ධර්මයන් හිතේ පවත්වනවා කියන එක පහසු නෑ. විශේෂයෙන්ම මුල් අවධියේදී අපේ හිතේ රජ කරන්නේ නීවරණ. එක්කෝ කාමච්ඡන්දේ නිරතරයෙන් ක්‍රියාත්මක වෙමින් විවිධාකාර අකුසල් සිතුවිලි හිතේ දියත් වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාදයක් ක්‍රියාත්මක වෙමින් තරහව, කේන්තිය, පලිගැනීම්, වෛරකීම් මේ වගේ චේතනා හිතේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙමත් නැත්නම් හිත බොහොම ඔතෑණි වෙලා, කම්මැලි වෙලා, තීන මිද්දයට අහු වෙලා හිත ක්‍රියාත්මක වෙනවා. එහෙමත් නැත්නම් කරපු දේවල් ගැන පසුතැවෙමින්, කරගන්න බැරි වෙච්ච දේවල් ගැන පසුතැවෙමින් හිතේ උද්දච්චයට, කුක්කුච්චයට අහු වෙලා හිත විසිරිලා ඒවෙන් පීඩා විඳිනවා. එහෙමත් නැත්නම් විවිධාකාර දේවල් ගැන සැක පහල කරගෙන යන නිවැරදි මාර්ගයක් ගැන අවබෝධයක් නැතුව සැකෙම්ම එක්තරා අන්දමකින් පීඩා විඳින ගතියක් තියෙනවා. ඉතින් මේ පංච නීවරණයන් රජ කරන හිතක් තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙකුට තියෙන්නේ. ඉතින් එබඳු පංච නීවරණයන් රජ කරන එබඳු හිතක් තමයි අපි මේ යම් පමණකට හික්මවලා නිවැරදි පැත්තකට යොමු කළා, වර්ධනය කළා, දියුණු කළ ගන්න හදන්නේ. ඉතින් ඒක ලේසි නෑ. ඉතින් මුලදී අර සතිමත් බවක් දියුණු කරගත්තට, යම් ඒකාග්‍රතාවයක් දියුණු කරගත්තට, පුංචි ප්‍රඥාවක් අවදි කරගත්තට, අපි ඊට සරිලන අන්දමින් කටයුතු කරේ නැත්නම් දන්නෙම නැතුව ඒ ඔක්කොම ටික ආයිත් වියකිලා යනවා, නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා අපි ඒ අපිට අමාරුවෙන් ලැබිච්ච ඒ කුසල සම්පත්තිය ආරක්ෂා වෙන අන්දමින් කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒකයි මතක් කරන්නේ, අර වගේ කාම විතර්කයන්, ව්‍යාපාද විතර්කයන්, විහිංසා විතර්කයන් හිතන්න ගියාම අර හිතේ ගොඩනැගිලා තිබිච්ච සාමය, හිතේ ගොඩනැගිලා තිබිච්ච ඒ ප්‍රඥාවට ගැලපෙන පරිසරය, සතිමත් බව, සමාධිමත් බව, ඒකාග්‍රතාවය, මේවා ඔක්කොම අපිට අහිමි වෙලා ආයිත් අර හිතේ පරණ ඒ වල් වැදිච්ච ස්වභාවයට, නීවරණයන් රජ කරන ස්වභාවයට, මාරයට අහුවෙච්ච තත්ත්වයට නැවතත්පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන විඝාත පක්ඛිකෝ, මේ මෙබඳු විතර්ක හිතන්න හිතන්න හිත තව තව පෙළෙනවා. කලින් නොතිබිච්ච දැවිල්ලක් ඔන්න හිතේ හටගන්නවා. කලින් නොතිබිච්ච පෙළන ගතියක් ඔන්න හිතේ හටගන්නවා. කලින් නොතිබිච්ච දුම්නසක්, දුකක්, පීඩාවක්, චිත්ත පීඩාවක් අපේ හිතවල හටගන්නවා. ඉතින් එතකොට අනිබ්බාන සංවත්තනිකෝ, මේක ඇදගෙන යන්නේ අපිව සම්පූර්ණයෙන්ම නිවනට ප්‍රතිවිරුද්ධ පැත්තට. නිවීමේදී බලාපොරොත්තු වෙන්නේ හිතේ තිබිච්ච ක්ලේශයන් සමණයටපත් වෙලා, විතර්කයන් දුරු වෙලා, බොහොම සාමකාමී සිසිල් වෙච්ච ස්වභාවයක් හිතේ හට ගැනීම. නමුත් දැන් වෙන්නේ කලින් තිබිච්ච සාමයත් නැති වෙලා, කලින් තිබිච්ච චිත්ත ඒකාග්‍රතාවයේ සතිමත් භාවය ඒවා ඔක්කොම නැති වෙලා ආයෙත් හිත දැවෙන ගතිය. ආයෙමත් හිත නීවරණයන්ට අහුවෙච්ච තත්ත්වයට තමයි එන්නේ. නීවරණයන් කිව්වහම ඉතින් නීවරණයන් රජ කරන මට්ටමකදී නිවන බොහොම ඈතයි. ඉතින් ඒ නිසා අනිබ්බාන සංවත්තනිකෝ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. දුක පිණිස සල මේ හේතු වෙනවා. ඒ වගේමයි නිවන සඳහා නෙමෙයි මේවා හේතු වෙන්නේ. ඒකෙන් ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන දැවිල්ල, තැවිල්ල, පීඩාව, අසහනය දක්වා තමයි මේවා හේතු වෙන්නේ. ඒතකොට මෙන්න මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ හොඳට මතක් කරලා දෙනවා. තස්ස මයිහම් භික්කවේ ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු. දැන් මේ බුදුරජාණන් වහන්සේ දැන් මේ තමන් වහන්සේ ආතාපි වීරයකින් යුක්තව කටයුතු කරන සමයේ, මොකද තාම බුදු වෙලා නැහැ, දැන් මේ වීරය වඩන අවස්ථාවේ. ඉතින් එතකොට දැන් මේ බොහොම ඇරඹූ වෑයම් සහිතව අප්‍රමාදීව කටයුතු කරන සමයේ තමයි ඒත් මේ කාම විතර්ක පහළ වෙන්නේ. ඒත් මේ ව්‍යාපාද විතර්ක පහළ වෙන්නේ. ඒත් මේ විහිංසා විතර්ක පහළ වෙන්නේ. ඉතින් ඒක අතකින් බැලුවාම අපි ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ. මේ බෝධිසත්වයන් වහන්සේ අරතරන් වෑයම් කරන සමයේ මේ බුදු වෙන්න යන ගමනේ මේ විදිහට ආතාපි වීරයක් පවත්වන කාලේ ඉතින් උන්වහන්සේගේ හිතෙන් තවමත් මේ විතර්ක පහළ වෙනවා. ඉතින් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ බොහොම අව්‍යාජව නිහතමානීව අපිට ප්‍රකාශ කරන්නේ. මම මේ විදිහට කටයුතු කරා, මේ විදිහට මම ගොඩවල් දෙහිකට දාන්න අදිෂ්ඨානය තියාගත්තා. ඉතින් මම මෙහෙම වෑයම් කරද්දී, කෙලස් තවන වීරයෙන් කටයුතු කරද්දී ඔන්න මගේ හිතේ කාම විතර්කයක් පහළ වෙනවා. ඔන්න මගේ හිතේ ව්‍යාපාද විතර්කයක් පහළ වෙනවා. ඔන්න මගේ හිතේ විහිංසා විතර්කයක් පහළ වෙනවා කියලා ඒ පහළ වුණාම ඊට පස්සේ මොකද දැන් තමන් වහන්සේ කළේ? ඒවයි ආදීනව හොඳට කියලා දුන්නා. අර පුංචි දරුවෙකුට වැරද්දක් කරනකොට ඒකේ ආදීනව කියලා දෙනවා වගේ. මෙන්න මේ මේ දේ කරාම මෙන්න මේ බඳු ආදීනව තමයි ලැබෙන්නේ. මෙන්න මේවා තමයි විපාක, ප්‍රතිවිපාක මෙන්න මේවා කියලා ඒ පුංචි දරුවට අපි කියලා දුන්නොත් එයා ටිකක් එයාගේ නුවණ කල්පනා කරලා, නුවණ යොදවලා ඒ ගැන, ඒකේ තියෙන අනතුරු ගැන හිතන්න පෙළඹෙනවා. අන්න ඒ වගේ මේ පුංචි දරුවෙක්ව අපි ක්‍රමානුකූලව හැඩගස්සනවා වගේ, එයා තුළ ප්‍රඥාව රෝපණය කරනවා වගේ වැඩක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කරන්නේ. ඉතින් එතකොට මේ බඳු කාම විතර්කයක් හිතේ පහළ වුණහම බුදුරජාණන් වහන්සේ කියනවා, මම හොඳට තේරුම් ගත්තා මේ කාම විතර්කය මට හානි කරයි, මේ කාම විතර්කය අනුන්ටත් හානි කරයි, මේ කාම විතර්කය මේ දෙගොල්ලන්ටම හානි කරයි. ඒ වගේමයි මේ හිතේ යම්සි ප්‍රඥාවක් තිබුණා නම් ඒ ප්‍රඥාව මේ බඳු කාම විතර්කයක් ඇසුරු කරන්න යෑම තුලින් පිරිහිලා යනවා. ඒ වගේමයි මේ හිත නැවතත් පෙලෙන්න පටන් ගන්නවා, දැවෙන්න පටන් ගන්නවා, දුකටපත් වෙනවා. ඒ වගේමයි මේ තුලින් නිවනින් ඈතට නැවතත් ගමන් කරනවා. ඉතින් මෙහෙම හිතන්න හිතන්න බුදුරජාණන් වහන්සේ කියනවා, අර පහළ වෙච්ච කාම විතර්කය අබ්බත්තං ගච්ඡති, ඒක ක්‍රමානුකූලව දුර වෙලා යනවා, ටික ටික ෂය වෙලා යනවා. මොකද තමන් ඒකට පෝර දාන්නේ නැහැ. දැන් මේක විතර්කයක්වත් ඉබේ පවත්වන්න බෑ. ඒගොල්ලන් විසින් ඒගොල්ලන්ට පවතින හැකියාවක් නැහැ. විතර්කය පහළ වුණා. හැබැයි අපි ඒකට පෝර දැම්මේ නැත්නම්, අපි ඒකට උල්පන්දම් දුන්නේ නැත්නම් එයාට බෑ වැඩි වෙලාවක් අපේ හිතේ බලපවත්වන්න, රැඳෙන්න හැකියාවක් නැහැ. ඉතින් දැන් මෙතෙන්දී බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? හිතේ පහළ වුණේ ඔන්න කාම විතර්කයක් කියලා තේරුම් ගත්තා. ඒකේ තියෙන හානිකර తত্ত্বය ආදීනව හොඳට වටහලා දුන්නා. එතකොට අර ඒක පෝෂණය කරනවා වෙනුවට ඒකේ ආදීනව දැකීම නිසා ඒක පෝෂණය කිරීම වැළකීලා ඔන්න යා ටික ටික බල දුබල වෙලා, දුර්වල වෙලා, ෂේ වෙලා යනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා, මෙහෙම කරන්න කරන්න සෝකෝ අහම් භික්කවේ uppanna uppannam kama vitakkam pajahameva vinodameva byantameva nan akhasi. ඒ පහළ වෙන කාම විතර්කයන් දුරු කරමින්, ඊළඟට බැහැර කරමින්, අවසන් කරමින් මම වාසය කළා. දැන් එතකොට මේ ක්‍රමානුකූල ප්‍රතිපදාව අර වගේ ගොඩවල් දෙකකට දානවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ ගොඩට අදාළ දැන් කාම විතර්කයක් පහළ වුණා, ඒක හඳුනාගත්තා, ඒකේ ආදීනව හොඳට ප්‍රකට කරගත්තා, ඒකට උදව් කරන්නේ නැතුව හිටියා. එතකොට අන්න ඒ පහළ වෙච්ච කාම විතර්කේ ෂේ වෙලා යනවා, බැහැර වෙලා යනවා, දුර වෙලා යනවා. ඉතින් ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ කියනවා තමන් මේ අප්‍රමාදීව කෙලෙස් තවන වීරයකින් යුක්තව වාසය කරනකොට ඔන්න පහළ වෙනවා ආයි ව්‍යාපාද විතර්කයක්. අපි හිතමු කවුරු හරි ගැන යම්කිසි හිතේ අසහනකාරී ගතියක්, නොරුස්නා ගතියක්, අකමැත්තක් පහළ වෙනවා. ඉතින් ඒක එහාට ගියාම පස්සේ තමයි ඒක ද්වේෂයක් බවට, තරහවක් බවට, වෛරයක් බවට පත් වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ පහළ වෙන විතර්ක මුල් මුල් අවස්ථාවේදී අඳුර ගන්න. එතකොට මේ වැඩේ පහසුයි. ඒකට තමයි සතිමත් බව සම්පජඤ්ඤය අවශ්‍ය වෙන්නේ. හුඟක් වෙලාවට අපේ හිතේ සතිමත් බව සම්පජඤ්ඤය දිනු වෙලා නැත්තම් අපි දන්නේවත් නැතුව මේ විතර්ක පහළ වෙලා අපි ඒවට පෝර දාලා දිගට දිගට හිතලා අන්තිමට හිත සෑහෙන්න දැවෙනකොට තමයි තමන්ට මතක් වෙන්නේ මේ දැන් හොඳටම කේන්ති ගිහිල්ලා. දැන් නම් මේ විතර්කයක් ඔඩු දුවන මට්ටමට ඇවිල්ලා. මට ඒ ද්වේෂ විතර්කයෙන් නිසා අනිත් කෙනාට බැන වදින මට්ටමකට, ගහන මට්ටමකට දැන් ඔන්න වර්ධනය වෙලා. එතෙන්දි හෝ සතිය මතුනොත් තමයි ඒත් තේරෙන්නේ. ඒත් එහෙම සතිමත් බවක් පහළුනේ නැත්තම් ඔන්න ඉතින් අපි ගිහිල්ලා බනිනවා, කලකෝලාහලට යනවා, රණ්ඩු දබර ඇති කරගන්නවා. ඊට පස්සේ ඉතින් බොහොම ව්‍යසනයකටපත් වෙනවා. අන්තිමට ඉතින් පසුතැවෙනවා, අයියෝ මං කරගත්ත මෝඩකම කියලා. ඉතින් එතකොට තියෙන්නේ අර සතිමත් භවයේ තියෙන දුර්වලත්වය. අපිට අපේ හිතේ පහළ වෙන විතර්කයන් හඳුනා ගැනීමට තියෙන නොහැකියාව තමයි එතන තියෙන්නේ. අපි ඒවා වර්ධනය කළා, ඒවා පෝෂණය කළා, ඒවට උල්පන්දම් දීලා, ඒකෙන්ම දැවිලා අන්තිමට ඉතින් තමනුත් අනුනුත් බොහොම ව්‍යසනයකට, හානියකට, කරදරයකට වැටිලා. ඉතින් එතකොට අපි සතිය දිනු කරන්න දිනු කරන්න, හිතේ ඒකාග්‍රතාවයක් වර්ධනය කරන්න වර්ධනය කරන්න, මේ தත්වෙන් බැහැර කරන්, මේ தත්වෙන් අත මිදෙන්න පුළුවන් බවක් අපි තුල ගොඩ නැගෙනවා. එතකොට අර මේ සිද්ධිය උනාට පස්සේ පසුතැවෙනකොට අවස්ථාව නෙමෙයි දැන් තියෙන්නේ. දැන් සිද්ධිය වෙනකොට ඔන්න දැන් තේරෙනවා. සමහරට තාම මේ විතර්ක හඳුනා ගන්න බැරි නිසා, සතිය දුර්වල නිසා තාමත් ඉතින් ඒවට අහු වෙනවා. ගිහිල්ලා ඉතින් තාමත් තව කෙනෙක් එක්ක පැටලෙනවා, බැන වදිනවා, ගහ ගන්නවා. හැබැයි එතකොට හරි ඔන්න පොඩ්ඩක් මතක් වෙනවා. තව තව සතිමත් බව වර්ධනය කරන්න වර්ධනය කරන්න, හිතේ ඒකාග්‍රතාවය වැඩෙන්න වැඩෙන්න ඔන්න දැන් හිත දැවෙන අවස්ථාවේදී, හොඳටම දැවෙන අවස්ථාවේදී අහු වෙනවා. දැන් එතකොට අඩුතරමින් වීතික්‍රමණයක් කරන්න නැතිව, ගහන්න බනින්න යන්නේ නැතිව අඩුතරමින් තමන්ගේ හිතේ පමණක් ඒ දැවිල්ල තියාගෙන, එහෙම නැත්නම් ඒ තැවිල්ල තියාගෙන, ඒ පීඩාව තියාගෙන අර වීතික්‍රමණයක් නොකර අඩුතරමින් නවත්ත ගන්න පුළුවන්. තවදුරටත් සතිය දිනු වෙනකොට, සම්පජඤ්ඤය දිනු වෙනකොට මේ දවන තවන මට්ටම එන්න එන්න අඩු වෙනවා. ඒ කියන්නේ හුඟාක් දැවෙන්න කලින්, හුඟාක් තැවෙන්න කලින්, හුඟාක් පීඩාවට ලක් වෙන්න කලින් ඒ විතර්කයන්ගේ මුල් මට්ටම් වලදී, ආරම්භක මට්ටම් වලදී අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒතකොට මේතන එක්තරාන්දම ප්‍රායෝගික ප්‍රතිපදාවක් තියෙන්නේ. අපිට එකපාරටම බෑ මුල් මට්ටමින්ම අල්ල ගන්න සමහරවිට. අපේ හිතේ තියෙන සතිමත් බව දුර්වල නම් මුල් මට්ටමින්ම ඕක අල්ල ගන්න බෑ. සම්පජඤ්ඤය දුර්වල නම් අපේ හිතට හැකියාවක් නැහැ ඒවා සූක්ෂමව හඳුන ගන්න. ඉතින් එතකොට ඒවා දිගට වර්ධනය වෙලා යනවා. නමුත් අපි සතිය සම්පජඤ්ඤය දිනු කරන්න දිනු කරන්න මේ විතර්කයන් ඒවායේ ආරම්භක මට්ටමේදීම හඳුන ගැනීමේ හැකියාවක් පහළ වෙනවා. ඉතින් එතකොට වැඩේ පහසුයි. අර නියපොත්තෙන් කඩන්න පුළුවන් මට්ටමේදී වැඩේ අහවර කරන්න පුළුවන්. හිත නිදහස් කරගන්න පුළුවන්. ඉතින් එතකොට දැන් හිතේ ව්‍යාපාද විතර්කයක් පහළ වෙනකොටත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කාලෙදි මම හොඳට හිතට මතක් කරලා දුන්නා මේවා ඇවිල්ලා අත්ත්‍යවාදායපි සංවත්තති. ඒ කියන්නේ තමන්ට බොහොම හානි කරයි. තමන්ගේ හිතයි දැවෙන්නේ, තමනුයි දැවෙන්න පටන් ගන්නෙ, පීඩාවට ලක් වෙන්නේ. පරව්‍යාදායපි සංවත්තපි, මේවා වර්ධනය කරොත් මම අනිත් අයත් එක්ක අඩදබර කරගන්න ගිහිල්ලා, බනින්න ගිහිල්ලා ඒ අයත් බොහොම කරදරයකට ලක් වෙනවා. උභය ව්‍යාදායපි සංවත්තපි, මේවා දෙගොල්ලන්ටම, මටත් අනුන්ටත් දෙගොල්ලන්ටම මේක හානි කරයි. ඊළඟට පඤ්ඤා නිරෝධිකෝ, තමන්ගේ හිතේ ගොඩනගාගත්ත යම්කිසි සතිමත් බවක්, ඒකාග්‍රතාවයක්, ප්‍රඥාවක් තියෙනවා නම් ඒවා ඔක්කොම ෂේ වෙලා යනවා. මේ විහිංසා විතර්කය, ව්‍යාපාද විතර්කය පහළ වීම නිසා, ඒක වර්ධනය කිරීම නිසා. ඒ වගේමයි විඝාත පක්ඛිකෝ, හිත ආයි දැවෙන්න ගන්නවා, හිත ආයිත් පෙලෙන්න ගන්නවා, පීඩාවට ලක් වෙනවා. අනිබ්බාන සංවත්තනිකෝ, නිවනින් ඈත් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ව්‍යාපාද විතර්ක සම්බන්ධයෙන්ුත්, විහිංසා විතර්කයන් සම්බන්ධයෙන්ුත් මේ අන්දමින්ම දේශනා කරනවා. දැන් මෙහෙම හොඳට හිතට උගන්නන්න මේ තියෙන එක්තරා අන්දමකින් මානසික අවබෝධයක් මේ ලබලා දෙන්නේ. මනසට හොඳ අධ්‍යාපනයක් මේ ලබලා දෙන්නේ. මේ බඳු අධ්‍යාපනයක් හිතට ලබලා දෙන්න හිතට උගන්නන්න අර පුංචි දරුවෙකුට 6-4 කියලා දෙනවා වගේ, අපි මේ අපේ හිතට මේ අරමුණු ටික නැත්තම් මේ අවබෝධය, මේ දැනුවත් බව ලබලා දෙනවා. එහෙම කරන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ පහළ වෙන කාම විතර්කයන්, ව්‍යාපාද විතර්කයන්, විහිංසා විතර්කයන් හිතේ ඉන්නේ නැතුව, මුල් බැහැ ගන්න නැතුව, läග ගන්න නැතුව ටික ටික ෂය වෙලා යනවා. uppannuppannam විහිංසා විතක්කම් පජහමේව විනෝදමේව ව්‍යන්තනේව නං අකාසි. ඒවා බැහැර කරමින්, දුරු කරමින්, ෂය කර හරමින් තමයි මම වාසය කළේ. දැන් එකාතකින් එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ බෝධිසත්ව අවදීයේදී කොයිතරම්නම් මේ චිත්තානුපස්සනාවක යෙදිලා තියෙනවද කියලා. හිත දිහා බලමින් කටයුතු කළා තියෙනවද? මේ නිකම්ම බුදු වුණා නෙමෙයි. මේ සෑහෙන වෑයමක් දරලා, උත්සාහයක් දරලා, වීරයක් වඩලා, ප්‍රතිපදාවක් වඩලා, සතිපට්ඨානයක් වඩලා තමයි ඉතින් මේ බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. මේ තමන් වහන්සේ භාවනා කරපු හැටි තමයි මේ අපිටත් කියලා දෙන්නේ. ඊළඟට විතාම වටිනා දේශනාවක් ඊළඟට අපිට හම්බ වෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා යඤ්ඤ දේව භික්ඛවේ භික්ඛු බහුල මනු විතක්කේති අනු විචාරේති තථා තථා නති හෝති චේතසෝ. කාම විතක්කං චේ භික්ඛවේ භික්ඛු බහුල මනු විතක්කේති අනු විචාරේති පහාසි නෙක්ඛම්ම විතක්කං කාම විතක්කං බහුල මකාසි තස්සතං කාම විතක්කාය චිත්තං නමති. මෙන්න මේ කරන දේශනාව අතිශය වැදගත්. අපි යම් ආකාරයකින්ද අපේ හිත හසුරුවන්නේ, අපි යම් දෙයක්ද මේ හිත ලව්ව හිතවන්නේ, අන්න ඒ පැත්තට තමයි මේ හිත නැඹුරු වෙන්නේ. දැන් යම්සි කෙනෙක් කාම විතර්කයක් නම් නිතර නිතර බලපවත්වන්නේ, අපේ හිත ඒ පැත්තටම හැරෙනවා, ඒ පැත්තටම නැමිනවා, ඒ පැත්තටම තත්ත්වගත වෙනවා. අපි හිතමු අපේ හිතේ කාම විතර්කයන් ඒ තරම් තිබුණ නැහැ. අපි නිකන් ගෙදර දොරේ වැඩක් කරගෙන සාමකාමීව හිටියා. හැබැයි ඔන්න දවසක් බස් එකේ යනකොට ඉතින් ඔන්න ගෑනු ළමෙක් දැක්කා. අපි හිතමු මේ තරුණ පිරිමි ළමෙක්. දැන් විභාගය ඉවර වෙලා අපි හිතමු ඔන්න මේ උසස් පෙළ සමත් වෙලා ඔන්න ඉතින් විශ්වවිද්‍යාල යන ඉන්න තරුණ ළමෙක්. එහෙම කියමුකෝ අපි. දැන් මෙහෙම ඉන්නකොට ඔන්න බස් එකේ යනකොට ඔන්න ගෑනු ළමෙක් දකින්න. දැන් ඉතින් එයාගේ හිතේ කාම විතර්කයක් පහළ වෙනවා. ඉතින් දැන් බස් එකේ යන ගමන් ඉතින් කල්පනා කරනවා මේ ගෑනු ළමයා කොහෙද ඉන්නේ, මෙයා කොහෙද යන්නේ, මෙයා රස්සාවක් කරන කෙනෙක්ද, වයස කීයද, පෙම්වතෙක් ඉන්නවද, ඔන්න ඉතින් කල්පනා කරනවා. දැන් ඊට පස්සේ බස් එකෙන් බැහැලත් ඉතින් කල්පනා කරනවා. අපි හිතමු මොන තැපැල් කන්තෝරුවට යන්නේ. තැපැල් කන්තෝරුවට යනකනුත් කල්පනා කරනවා. තැපැල් කන්තෝරුවේ පොලිමේ ඉන්නකනුත් කල්පනා කරනවා. ඊට පස්සේ ගෙදර එනකොටත් ආපහු එන ගමනේදීත් කල්පනා කරනවා. ගෙදර ඇවිල්ලත් කල්පනා කරනවා. ඊළඟට කෑම කනකොටත් කල්පනා කරනවා. ඊළඟට අපි හිතමු ඇඳේ ඉන්නකොටත් කල්පනා කරනවා. දැන් මේ ටික ටික අර කාම විතර්කේ අපේ හිතේ මුල් බැහැ ගන්නවා. දැන් ඉතින් මුලදී මෙහෙම එයා විසින් කල්පනා කළාට මොකද? පස්සේ හිත ඒ පැත්තටම නැඹුරු වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙයා විසින් කල්පනා කරන්න අවශ්‍ය නැහැ. හිත විසින්ම කල්පනා කරනවා. ඔන්න ඔය කාරණාව තමයි සිද්ධ වෙන්නේ. ඒ යම් ආකාරයකින් හිත හසුරුනොවද, ඒ අන්දමින්මයි හිත ඊළඟට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. යඤ්ඤ දේව භික්ඛවේ භික්ඛු බහුල මනු විතක්කේති අනු විචාරේති තථා තථා නති හෝති චේතසෝ. අන්නේ මේ පැත්තට තමයි නැඹුරු වෙන්නේ. නති කියලා කියන්නේ නිකන් ඇලවෙන ගතිය, නැඹුරු වෙච්ච ගතිය. හිතේ ඇතිවෙනවා අපි යම් යම් ආකාරයකින්ද හිතන්නේ. අන ඒ ආකාරයටම අපේ හිත නැඹුරුවක්, ඒ පැත්තෙන් උච්චන්න වෙච්ච ගතියක්, ඒ පැත්තට ඇලවෙච්ච ගතියක් තමයි පහළ වෙන්නේ. එතකොට මේ කාම විතර්ක හිතන්න හිතන්න එයාගේ හිතේ තිබුණ යම්කිසි නෙක්ඛම්ම විතර්කයක් තිබුණා නම් ඒව ඔක්කොම පැත්තට යනවා. ඒවා ඔක්කොම අහෝසි වෙලා, ෂය වෙලා, දුර්වල වෙලා යනවා. අර හිතන්න ගත්ත කාම විතර්කය ඉස්සරහට එනවා. ඒක තමයි බලගැන්විලා ඉන්නේ. දැන් කාම විතර්ක බහුල හිතක් බවට මේ හිතපත් වෙනවා. ඉතින් ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියනවා ව්‍යාපාද විතර්ක. එයා බහුලව හිතනවා නම් අපි හිතමු එයාගේ හිතේ එහෙම කවුරු ගැනවත් ව්‍යාපාදයක් තිබුණේ නැහැ. ඊළඟට ඔන්න බස් එකේ යනකොට කොන්දොස්තර මහත්තයා, ඉතින් අපි හිතමු ඉතිරි සල්ලි දුන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ඉතින් ඉතිරි සල්ලි ඉල්ලන්න ඕනේ කියකි. ඉතින් දැන් ඔන්න හිතේ විතර්කය දුවනවා. දැන් ඊට පස්සේ අපි හිතමු ඉතිරි සල්ලි ඔන්න ඉල්ලනවා. දැන් එතකොට සෑහෙන හිතේ විතර්ක පහළ වෙලා දැන් පොඩි දේශයක් ඇති වෙලා ඒ කොන්දොස්තර මහත්තයා ගැන යම්කිසි අසහනකාරී සිතුවිලි පහල කරගෙන තමයි ඉල්ලන්නේ. අපි හිතමු මේ මනුස්සයා කියනවා නෑ මං දුන්නා කියලා. දැන් ඉතින් ඔන්න ගාල ගෝට්ටියක් ඇති වෙනවා. නෑ මං තමුසෙට දුන්නේ නෑ කියලා ඉතින් ඔන්න පටන් ගන්නවා. ඉතින් කොහොම කොහම හරි අපි හිතමු දැන් එක්කෝ ඉල්ලගෙන සල්ලි එහෙම නැත්තම් හම්බු වෙලා නැතුව හරි ඔන්න බස් එකෙන් බහිනවා. දැන් ඉතින් බස් එකෙන් බහලා වැඩට යනකම් කල්පනා කරන්නේ අර කොන්දොස්තරත් එක්ක තියෙන ඒ නෝක්කඩුව ගැන. ඒ හිතේ පහළ වෙච්ච නොරුස්නා ගතිය අපි දැන් වර්ධනය කරගන්නවා තව තව හිතන්න ගිහිල්ලා. දැන් වැඩ කරන අතරෙත් කල්පනා කරන්නේ ඕක. තමන්ගේ යාළුවන්ට ඒ රාජකාරී කරන තැන අනිත් අයටත් කියන්නේ. ඉතින් මේ කොන්දොස්තර මහත්තයාගේ තියෙන නැහැදිච්ච කම ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා කල්පනා කරන්නේත් ඕක. ඇවිල්ලා බිනදට කියන්නේ, ස්වාමියාට කියන්නේත් මේ තමන්ට වෙච්ච දේ ගැන. දැන් ඉතින් අර හිත රජ කරනවා මෙන්න මේ ව්‍යාපාද විතර්කයෙන්. කලින් තිබුණේ නැහැ මේ බඳු ව්‍යාපාද විතර්කයක්. දැන් ඉතින් අපි නිකන් ඉන්න හැම වෙලාවෙම හිතට එන්නේ මේ විතර්කය. ආය අලුතෙන් හිතලා ගන්න අවශ්‍ය නැහැ. මතක් කළම දෙනවා. හිත ඒ පැත්තටම හදලා දෙනවා. ඒ පැත්තටම හිත හැරිලා තියෙන්නේ දැන්. ඒ නිසා ඒ බඳුම සිතුවිල්ලක් තමයි පහළ වෙන්නේ. ඉතින් ඒ අන්දමින්ම බුදුරයන් වහන්සේ පෙන්වන විහිංසා විතර්කයක්. අපි කාට හරි අවඩක් කරන අන්දමකින් හිංසාවක් කරන පැත්තකින් අපි හිතන්න ගත්තොත් ඒක දිගට දිගට හිතුවොත් ඊළඟට ඉතින් දිගටම යන්නේ බඳු වෛරී සහගත හිංසා විතර්ක විහිංසා විතර්ක තමයි හිතේ දුවන්නේ. දැන් මෙන්න මේ අන්දමින් මේකේ තියෙන අවඩදායි ගතිය, හානිකර ගතිය අපි බොහොම ගැඹුරින් තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒ කියන්නේ අපේ හිතේ අනුසය වර්ධනය වෙන්නේ මෙන්න මේ අන්දමින්. අපේ හිතේ තියෙනවා කෙලෙස් පහල කරගන්න නැඹුරුවක්. යම්කිසි අපි කැමති කෙනෙක් දැක්කහම ඒ අනුව කැමැත්තක්, ආසාවක්, රාගයක්, ආලයක්, ප්‍රේමයක් ඇති කරගන්න නැඹුරුවක්, කාම අනුසයක්, රාග අනුසයක් අපේ හිතේ තියෙනවා. එතකොට තමයි ඒක පහල වෙන්නේ සිතුවිල්ලක් වශයෙන්. එහෙම නැත්නම් අපි කියන මේ හිතේ මතුපිටට අනුසය මට්ටමින් කුළු ගැන්විලා අනුසය ක්‍රියාත්මක වෙලා සක්‍රිය වෙලා පරිඋත්ථාන මට්ටමට එනවා. හැබැයි අපි තමයි පෝර දාන්නේ. අපි තමයි ඒක වර්ධනය කළා තව තව හිත හිතා හිත හිතා යන්නේ. දැන් මොකද වෙන්නේ? අර අනුසය තව තව වැඩෙනවා. මොකද ඉතින් අර හිතේ තියෙන පුරුද්ද තව තහවුරු වෙනවා. මොකද අපි ඒ ඔස්සේමයි හිතන්නේ. ඒකටමයි පෝර දාන්නේ. ඉතින් ඒ පැත්තරමයි හිත නැමින්නේ. ඉතින් මේ විදිහට වැරදි පැතිවලට නැමිච්ච හිතක් තමයි අපි සතුව තියෙන්නේ. වැරදි පුරුදු වලට ඇබ්බැහි වෙච්ච හිතක් තමයි අපි ගාව තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව කොහොමද මේ අපි හිතන්න ගිහිල්ලා ඒ අපේ හිතවල තියෙන වැරදි ආකල්ප, වැරදි සිතුවිලි ධාරාවන්, එහෙම නැත්නම් විවිධාකාර සිතුවිලි රටාවන්, විවිධාකාර සිතන රාමු, මේවා ඔක්කොම කොහොමද වර්ධනය වෙන්නේ? ඒවා තව තව පළපදියම් වෙන්නේ කොහොමද? තව තව හිතේ අරටු බහින්නේ කොහමද කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. දැන් එක්කෝ කාම විතර්කයක් ඔස්සේ හිතන්න ගිහිල්ලා කාම විතර්ක බහුල හිතක් බවට පත් වෙනවා. එක්කෝ ව්‍යාපාද විතර්ක ඔස්සේ හොයන්න ගිහිල්ලා ව්‍යාපාද විතර්ක බහුල හිතක් බවටම පත් වෙනවා. එක්කෝ විහිංසා විතර්ක ඔස්සේ හිතන්න ගිහිල්ලා විහිංසා විතර්ක බහුල හිතක් බවට පත් වෙනවා. දැන් ඉතින් අපි තුමු කලින් හිටියේ බොහොම සාමකාමී මිනිසෙක්. ඔන්න ව්‍යාපාද විතරක ඔස්සේම හිතන්න ගිහිල්ලා හොස්ස ළඟින් මැස්ස යන්න බැරි තත්ත්වෙටපත් වෙනවා. ගෙදර ආවත් ඔන්න කේන්ති යනවා. තව කෙනෙක් මොන හරි දෙයක් ගැන කතා කළත් එයාට කේන්ති යනවා. මොකද අර ව්‍යාපාද බහුල හිතක් තමයි දැන් බලපවත්වන්නේ. ඉතින් මෙන්න මේ අන්දමින් භාගතුන් වහන්සේ තමන් වහන්සේට නැත්නම් බෝධිසත්වයන් වහන්සේට මේක තියෙන මේ හානිකර தත්ත්වය හොඳට අවබෝධ කරලා දෙනවා. දැන් අපි යමකින් වලකින්න නම් ඒකේ හානිය, ඒකේ තියෙන ආදීනමේ අපිට හොඳට තේරලා දෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔහේ ගිහිල්ලා ඒක කරනවා. නමුත් හොඳට හිතට මේ අවබෝධය ලැබලා දුන්නා නම් ඊට පස්සේ යම් හැකියාවක් තේනවා ඒ අවබෝධය නිසා. ඒ ආදීනමේ තේරුම් ගැනීම නිසා ඒ වැරදි පාරේ යන්නේ නැතිව ඒක වළක්ව ගන්න. දැන් මේ වැරදි පාරේ යන්නේ නැතුව වළක්වා ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දැන් මේ දරණ වෑයමට හරි ලස්සන උපමාවක් දීලා තියෙනවා. ඒ උපමාව තමයි මේ වැස්ස කාලේ වැස්ස අවසන් වෙලා ඊළාට මේ හොඳට කුඹුරු පැහිලා ඉන්න කාලේ ගොයම හොඳට පීදලා තියෙන කාලේ යම්සි ගොපල්ලෙක් තමන්ගේ ගවයින් අරගෙන යනවා තන කන්න. තනකවන්න. ඒ තනකවන්නේ ගවයින්ව අරන් ගියාම හැබැයි දැන් මෙයා බොහොම පරිස්සමෙන් තමයි මේ ගවයින්ව ආරක්ෂා කරන්නේ. බැරි වෙලාවත් අර නිල්ල තියෙන ඒ ගොයමට මේ ගවයෝ යන්න හැදුවොත් හොඳ කෙවිටි පාරක් ගහනවා. හොඳට රිදෙන්න ගහනවා. මොකද ගොයමටයි යන්නේ. බැරි වෙලාවත් ඒත් ඇහුවේ නැත්නම් ඔන්න තවත් කෙවිටි පාරක් ගහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ ගොපල්ලා මේ ගවයින් ආරක්ෂා කරන හැටි, ගවයින්ව මෙහෙයවන හැටි, ඒ ගොයමට යන්න නොදී මේ ගවයින්ව රැකගන්න හැටි මෙතන විස්තර කරනවා. ඒක තමයි දෙන උපමාව. මොකද බැරි වෙලාවත් දැන් මේ කියන විස්තරය කියනවා මේ කෙලින් අතට පහර දෙනවා, නැත්නම් හරහට ඉලෑට වලට පහර දෙනවා. හොඳට රිදෙන්න ගහන. රිදෙන්න ගහලා තමයි දැන් මේ ගවයින්ට, මොකද හරක්නේ, හරක්ට ඉතින් මොලේ නැහැ. හරක් යනවා ගොයමට. ගොපල්ලා ඉතින් තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරන්න අවශ්‍යයි. ඒක තමයි යාගේ රාජකාරිය. ඒක තමයි මේ ගවයා ගවයින් හිමි, ගව හිමියා මේ ගොපල්ලෙක්ව වැඩට ගත්තේ ඒ හරක්ව බලා ගන්න. එහෙම නැතුව ගහක් කැඩට වෙලා නිදා ගන්න නෙමෙයි. මෙයාට දීපු රාජකාරිය තමයි මේ ගවයින් බලා ගන්න එක. බැරි වෙලාවත් ගොපල්ලා මේ ගවයින් බලා ගත්තේ නැත්තම් ඔන්න මේ ගවයින් අර ගොයමට ගිහිල්ලා ගොයන් කාලා සම්පූර්ණයෙන් මේක විනාශ කරනවා. ඊළඟට මොකද වෙන්නේ? එතකොට ඉතින් බැනුම් අහන්න වෙනවා, ගොපල්ලටත් කුටි කන්න වෙනවා, එක්කෝ රස්සාවෙන් අයින් කරනවා, එයාට බනිනවා, නිග්‍රහ කරනවා, ඒ අපිටම කුඹුරු අයිතිකාරයගෙනුත් කුටි කන්න වෙනවා, බැනුම් අහන්න වෙනවා, ප්‍රශ්න ගොඩයි. ඉතින් මෙන්න මේ ආදීනව ටික දකින්න ගොපල්ලා කොහොමද අර ගවයින්ව ගොයමට යන්න නොදී කෙවිටි පහර ගහමින් ඒ අය වළක්වන්නේ? අන්න ඒ අන්දමින් තමයි මේ අපේ හිතේ කාම විතර්කයන්, ව්‍යාපාද විතර්කයන්, විහිංසා විතර්කයන් පහළ වෙනකොට ඒවට වර්ධනය වෙන්න නොදී දැන් මේ වැරදි පැත්තටයි යන්නේ, ගොයම කන්නයි යන්නේ. මට මේකට ඉඳ දුන්නොත් මට හානි වෙනවා, මගේ ධනය හානි වෙනවා, මගේ ප්‍රඥාව දුරු වෙනවා, මේ හරහා අනුන්ටත් හානි වෙනවා, අනුන්ගේ ගොයමරත් දැන් හානි වෙනවා කියලා අන්න තමන්ටම අවවාද කරගන්නවා. තමන්ටම හොඳට ඒ ආදීනව ටික ප්‍රකට කරගන්නවා. ප්‍රකට කරගෙන තමයි මේ හිත වළක්වන්නේ. අකුසලයට යන්න නොදී, ඒක වර්ධනය වෙන්න නොදී මුල් මට්ටමින්ම වළවත්ත ගන්නවා. ඉතින් මෙන්න මේ උපමාව හරිම එකතකින් බලවම අපි කාටත් තේරෙන හරිම ප්‍රායෝගික උපමාවක්. ඒතර අපිත් එහෙමනම් මේ ගොයන් පීදිලා තියෙන සමයේ ඒ ආසන්නේ තනනිල්ලක ගොයන් මේ තනකවන ගොපල්ලෙක් තමන්ගේ ඒ හරක් ටික ආරක්ෂා කරන්න වගේ, එමනම් අපිත් මේ බඳු වෙහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක, කාම විතර්ක හිතේ පහළ වෙනකොට ඒ බඳු විතර්ක වලට අපේ ප්‍රඥාව හානි කරන්න නොදී, අපි මෙතෙක් දිනු කරගත්ත සතිමත් බව හානි කරන්න නොදී, හිතේ තියෙන සාමයට හානි කරන්න නොදී, එහෙමනම් මේ සිතුවිලි නැමැති විතර්ක, මේ විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක, කාම විතර්ක මුල් මුල් මට්ටමින්ම අයින් කරගන්න අපිටම ඉතින් කෙවිටි පාරක් දෙන්න අවශ්‍ය වෙනවා. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අනිත් පැත්තට දැන් තව දේශනා කරනවා, යම් වෙලාවක කුසල විතර්ක පහළ වෙනකොට. එතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා මේ අපිටම ඔන්න හිතේ පහළ වෙනවා නෙක්ඛම්ම විතර්කය. නෙක්ඛම්ම විතර්කයක් පහළ වෙනකොට ඉතින් අර තරම් ප්‍රශ්නයක් නැහැ. මොකද එතන තියෙන්නේ නෙක්ඛම්මයක්, අතහැරීමක්. කාමයන්ගෙන් ලබන සතුටක් නෙමෙයි, කාමයන්ගෙන් අයින් වෙලා ලබන සතුටක් ගැන කරන කල්පනාවක්. දේවල් අල්ල බදා ගැනීමක් ගැන නෙමෙයි, දේවල් අතහැරීම ගැන කරන කල්පනාවක්. ඉතින් එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ඒක අර වගේ හානි කර නැහැ. ඒක Tamanට හානි කරත් නැහැ, අනුන්ට හානි කරත් නැහැ, දෙගොල්ලන්ටම හානි කරත් නැහැ. හිතේ දුක පිණිස හේතු වෙන්නෙත් නැහැ. ඒ වගේමයි නිවනට ලං කරන ගතියක් තමයි තියෙන්නේ. ඊළඟට ඒ විදිහටම අපි හිතමු එහෙම නෙක්ඛම්ම විතර්කයක් පහළ වුණාම ඒකෙන් බයක් ඇති වෙන ස්වභාවයක් නැහැ. ඊළඟට අව්‍යාපාද විතර්කයක් අපි හිතමු මෛත්‍රී සහගත විතර්කයක් පහළ වුණාම ඒක දිගට යන්න දුන්නා කියලා ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒ වගේමයි අවිහිංසා විතර්කයක් හිතේ පහළ වුණොත් අර වගේ ඒක තමුන්ට අනුන්ට දෙගොල්ලන්ටම හිතේ දුක පිණිස හේතු වෙන නිවනින් ඈතට යන ගතියක් නැහැ. ඒ වෙනුවට අර එබඳු විතර්ක පහළ කර ගැනීම නිසා ඒ පැත්තට තමයි හිත හැරෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් අපි නෙක්ඛම්ම විතර්කයක් නම් හිතන්නේ දැන් ඒ පැත්තෙන්ම හිත හිතන්න ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න අපි තේරුම් අරගෙන මට දැන් දියවැඩියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ සීනි කන එක හොඳ නැහැ. මේ සීනි ටිකක් අඩු කරන්න ඕනේ. දැන් මේ නික්කම්මයක් ඉතින් කරන්න යන්නේ. ඉතින් එතකොට මේ පැත්තෙන් දැන් එයා හිතනවා. ඔව් මේක මට දැන් හානි කරයි. දැන් දොස්තර මහත්තයාත් මෙහෙම කිව්වා. මගේ බිරින්දෑත් මේ විදිහට කිව්වා. ඉතින් දැන් ඉතින් බැනුම් අහන්න වෙනවා මේක කරොත් එහෙම. ඉතින් ඒ හින්දා මේක ටිකක් දැන් අඩු කරගන්න ඕනේ. කියලා ඉතින් දැන් එයා මේ නික්කම්මයක් ගැන අතහැරීමක් ගැන මම මේ බොහොම සරල උපමාවක් කිව්වේ. එයා ඒක ගැන නම් කල්පනා කරන්නේ. එතකොට ඒ පැත්තරම දැන් හිත හිතනවා. බැරි වෙලාවත් ඔන්න කවුරු හරි තැනකට ගියාම තේ එකක් දුන්නොත් ඉතින් අහනවා මේකේ සීනි වැඩියෙන් තියනවාද? මට පොඩ්ඩක් සීනි අඩු කරලා තේ එක හදලා දෙන්න බැරිද? මොකද අර විතර්කය දැන් හිතේ බලපවත්වනවා. ඒ පැත්තරම තමයි හිත හැරිලා තියෙන්නේ. ඊළඟට කෑම මේසයකට ගියත් ඉතින් එයාට කල්පනා වෙනවා දැන් ඉතින් මම පොඩ්ඩක් මේ සීනි අඩුවෙන් තමයි පරිහරණය කරන්න ඕනේ. ඒ හින්දා පොඩ්ඩක් සැලකිල්ලෙන් තමයි මේ ආහාරය ගන්න ඕනේ. කලින් වගේ හිතේ කැමැත්තටම ඉඩ දීලා හරියන්නේ නැහැ. මේක ඉඩ දුන්නොත් ඉතින් අනිත් පැත්තට තමයි යන්නේ කියලා ඉතින් අර ඒක අතහරින ආකල්පය දැන් ඇති වෙලා. මේකෙන් අයින් වෙලා ජීවත් වෙන්න ඕනේ කියලා ආකල්පයක් දැන් ගොඩ නැගිලා. ඉතින් ඒ අන්දමට දැන් ඔන්න යාගේ හිත තත්ත්වගත වෙලා. නෙක්ඛම්ම විතර්කයෙන්ම දැන් හිත ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු ඔන්න කෙනෙකුට බ්‍රහ්මචාරී වෙන්න හිතෙලා. හිතේ අබ්‍රහ්මචාරීව නම් දැන් බ්‍රහ්මචාරී වෙන්න හිතුවොත් දැන් ඊට පස්සේ ඒක ගැනම තමයි හිතන්නේ. ඊට පස්සේ යාට සිල් සමාදන් වෙන්න හිතිලා. ඒක සීලයක් ආරක්ෂා කිරීම ගැන හිතනවා. නිතර කල්පනා කරනවා. අපි හිතමු කෙනෙකුට මහාන වෙන්න හිතක් පහළ වෙලා. ඔන්න ඉතින් ඒක ගැනම තමයි හිතන්නේ. අම්මගෙන් ගිහිල්ලා අහන්නේ කොහොමද? තාත්තගෙන් ගිහිල්ලා අහන්නේ කොහොමද? එහෙම නැත්නම් කොහෙද දැන් ගිහිල්ලා මහාන වෙන්නේ කොහෙද? කොයි කොයි තැන්වලද වඩා සුදුසු ස්ථානයක් තියෙන්නේ කොහෙද? එහෙම නැත්නම් මොන මොන භවනාද මේකට කරන්න ඕනේ? ඉතින් নানা ප්‍රකාර සිතුවිලි ඔය නෙක්ඛම් මේ ගැනම පහළ වෙනවා. ඒ පැත්තරම තමයි හිතන්නේ. ඉතින් ඒ කාලෙදි කවුරු හරි තොන්දින් ගෑනු ළමෙක් එහෙම ඇවිල්ලා කතා කරාට ඒක එච්චර හිතට යන්නේ නැහැ. මොකද අර නෙක්ඛම් මේ තමයි දැන් හිතේ බලවත් වෙලා තියෙන්නේ. ওই විදිහට අපි හිතමු අව්‍යාපාද විතර්කයක් නිතර පුහුණු කරනවා. එයා නිතර සම මේ මෛත්‍රී භාවනාවක් වඩනවා. ඒ මෛත්‍රී භාවනාව නිතර එයා ප්‍රගුණ කරනවා. ඉතින් එතකොට අර මෛත්‍රිය කියන ඒ හැකියාව, ඒ මෛත්‍රී සහගත සිතුවිලි හිතේ බලපවත්වන්න බලපවත්වන්න හිතේ ද්වේෂ සහගත සිතුවිලි හට ගන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. මොකද මෙයා හිතේ කුළු ගන්වලා තියෙන්නේ, බල ගන්වලා තියෙන්නේ මෛත්‍රී සහගත සිතුවිලි. ඒ පැත්තරම තමයි හිත හැරිලා තියෙන්නේ. තව කෙනෙක් බනින කොටත් සමහරවිට එයාගේ තියෙන අනේ මේ මිනිස්සයා නිකම් පව් පුරව ගන්නවා නේ කියලා අර මෛත්‍රී සහගත පැත්තෙන්මයි හිතන්නේ. ඉතින් අන්න ඒ අන්දමින් අපි මෛත්‍රී සහගත සිතක් නම් වර්ධනය කරලා තියෙන්නේ ඒ පැත්තටම හිත හැරෙනවා. ඊට පස්සේ අපි අවිහිංසා සහගත හිතක් නම් නිතර පුරුදු කරන්නේ. බඳු විතර්ක නම් හිතේ පහළ කරගන්නේ. තව කෙනෙකුට උදව් කරන ගතියක්, තව කෙනෙක් කෙරෙහි අනුකම්පා සහගත වෙන ගතියක්, තවත් කෙනෙක් කෙරෙහි කරුණාවන්ත වෙන ගතියක්. ඒ බඳු ස්වභාවයක් නම් හිතේ දියුණු කරන්නේ. එතකොට අර විහිංසා සහගත සිතුවිලි වලට ඉඩක් නැහැ. ඒවා ටික ටික දුර්වල වෙලා බැහැර වෙලා යනවා. ඒ වෙනුවට අවිහිංසා සහගත සිතුවිලි තමයි නිතර පහළ වෙන්නේ. ඒක දැන් ඉබේ පහළ වෙනවා. තමන් හිතලා ගන්න ඕනෙත් නැහැ. අමාරුවේ වැටලා ඉන්න කෙනෙක් දැක්ක ගමන් ඔන්න තමන්ගේ හිතේ ඒ මේ කරුණාවන්ත බවක් හිතේ පහළ වෙනවා. ඒ වගේම තමන්ට බනින අවඩක් කරන කෙනෙක් ගැන පවා ද්වේෂයක් ඇති කරගන්න නැතුව එයා කෙරෙහි මෛත්‍රියක් වඩන්න පුළුවන් ගතියක්, එයාට අවඩක් නොවේවා කියන ගතියක් තමයි හිතේ පහළ වෙන්නේ. ඒකට අර අපිට අර අකුසලයට නැඹුරු වෙච්ච ගතිය වෙනුවට දැන් එහෙමනම් කුසලයට නැඹුරු වෙච්ච හිතක්. එහෙමනම් හදාගන්න මේ தත්ත්වේ පාවිච්චි කරන්න පුළුවන්. මේ හිතේ තියෙන මේ නැඹුරුව. එහෙම නැත්නම් හිතේ ඒ තියෙන தত্ত্ব ගත වීම අවැඩදායි අකුසල පක්ෂයට යොදනවා වෙනුවට වැඩදායි කුසල පක්ෂයට යොදන්න දැන් මෙතනත්ත උත්සාහන්ත වෙනවා. මොකද එතනදී අපිට වෙන හානියක් නැහැ. අපිට වෙන අවැඩක් නැහැ. මොකද අකුසල විතර්කය දැන් කුසල විතර්කයෙන් ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා. අකුසල විතර්කය බැහැර කරා. ඒ වෙනුවට දැන් කුසල විතර්කය හොඳට බලපැවැත්තුවා. මෙන්න මෙතනදිත් බුදුරජාණන් වහන්සේ තවත් අතිශය වැදගත් කාරණාවක් දේශනා කරනවා. දැන් අපි හිතමු අකුසල විතර්කයන් ඔක්කොම දැන් සෑහෙන්න අයින් වෙලා තියෙනවා. දැන් හිතේ නිතර තියෙන්නේ කුසල විතර්කයක්. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් අපි බුද්ධානුස්සතියක් වඩන්න පටන් ගත්තා. නිතරම බුද්ධානුස්සතිය තමයි වඩන්නේ. බුද්ධෝ 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 කියලා, එහෙම නැත්නම් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ඔය විදිහට කියලා මොකක් හරි ක්‍රමයකට අපි මේ බුද්ධානුස්සති භාවනාවක් දිනු කරනවා. නිතර නිතර බුදු ගුණ වඩනවා. ඉතින් ඇතැම් අය ගාව නව ගුණ වැලක් තියෙනවා. මේ නව ගුණ වැලේ ඇට එහාට එහාට කර කර මේ බුදු ගුණ මෙනෙහි කරනවා. වරදක් නැහැ. එහෙම නැත්නම් දකින දකින කෙනාට මෛත්‍රී කරමින් යනකොට එනකොට බස් එකක් එනකන් ඉන්නකන් බස් එකේ යනකන් මේ හැම තැනකදීම ඉතින් මෛත්‍රියක් දිනු කරනවා. වරදක් නැහැ. දැන් මෙහෙම තෙහෙම කරන්න කරන්න බුදුරයන් වහන්සේ කියනවා දැන් අර කාම විතර්කයන් ඈතට ඈතට යනවා. ව්‍යාපාද විතර්කයන් ඈතට ඈතට යනවා. විහිංසා විතර්කයන් ඈතට ඈතට යනවා. ඒ වෙනුවට මේ නෙක්ඛම්ම විතර්කයන්, අව්‍යාපාද විතර්කයන්, අවිහිංසා විතර්කයන් හොඳට හිතේ පැලපදියම් වෙනවා. දැන් මේ විදිහට කුසල පක්ෂයේ හිත වර්ධනය වෙන්න වර්ධනය වෙන්න දැන් හිතේ එක්තරා අන්දමකින් ප්‍රමෝදයක් පහළ වෙනවා, සතුටක් තියෙනවා, නිකං තැම්පත් ගතියක් තියෙනවා, හරිම ශාන්ත ගතියක් තියෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් හිතේ සංවේදී බව දැන් එන්න එන්න වැඩි වෙනවා. හිත තිබුණේ බොහොම ගොරෝසු ගොරහැඩි තැනක. දැන් ඒ ගොරෝසු ගොරහැඩි තැනේ ඉඳලා බොහොම සියුම් ශාන්ත සූක්ෂම සංවේදී තැනක් දක්වා අපේ හිත පැමිණෙනවා. දැන් මෙහෙම හිත සංවේදී වෙන්න වෙන්න ඊළඟට වෙන මට්ටම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා අපිච කෝ මේ අතිචිරං අනුවිතක්කයතෝ අනුවිචාරයතෝ කායෝ කිලමෙය්‍ය කායෝ කායේ කිලන්තේ චිත්තං ඌහඤ්ඤේය්‍ය ඌහතේ චිත්තේ ආරාචිත්තං සමාධිම් හාති. දැන් මොකද වෙන්නේ? මේ කුසල විතර්කයක් උනත් දිගට දිගට හිතන්න හිතන්න දැන් කායෝ කිලමෙය්‍ය මේ කයට හරි වෙහසක් දැනෙනවා. මොකද උදේ ඉඳන් රෑ වෙනකම් මේ බුදු ගුණක් තමයි හිතන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් මෛත්‍රී සහගත හිත තමයි හිතන්නේ. කරුණාවන්ත සිතුවිලි තමයි හිතන්නේ. දැන් හිතට කිසි නැහැ නිදහසක්. කිසි විවේකයක් දෙන්නේ නැහැ. නිතරම යාලව හිතවනවා. මොනවද හිතන්නේ? බුදුගුණ, මෛත්‍රී සහගත දේවල්, කරුණාවන්ත දේවල් තමයි හිතවන්නේ. හැබැයි මේ හිතේ මේ කුසල විතර්කවල තියෙන එක්තරා අන්දමක හැකියාවක් තමයි ඒවා තුලින් තව තව හිත සියුම් වෙන්න සියුම් වෙන්න, ඒවා තුලින් හිතේ සංවේදී බව වැඩි වෙන්න වැඩි වෙන්න, ඒවා තුලින්ම ගෙනියනවා ඊට එහා ප්‍රණීත මට්ටමකට. ඉතින් අපි ඔන්නඔකට සූදානම් විය යුතුයි. එනිසයි මේ බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මෙතන මතක් කරන්නේ අර විදිහට නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක නිතර නිතර හිතනකොට දැන් මට තේරෙනවා මේ දැන් ඇත්තෙම නැති තරම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක නම් ඇත්තෙම නැති තරම් දැන් නම් හිතේ තියෙන්නෙම මේ නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක. හැබැයි ඒවා නිතර නිතර දැන් හිතන්න හිතන්න හිතට හරි වෙහෙසක් දැනෙනවා. කයට හරි වෙහෙසක් දැනෙනවා. ඊට පස්සේ මේ විදිහට කයට දැනෙන වෙහෙස, හිතට දැනෙන වෙහෙස නිසා මේ හිත නොසන්සුන් වෙනවා. ඒ නිසාම තමන්ගේ හිත සමාධියෙන් ඈත් වෙනවා. හිතේ ඉන් එහාට යන්න පුළුවන් සාමකාමී ගතියට යන්න විදිහක් නැහැ. ඉන් එහා තියෙන ශාන්ත ගතියට, නිෂ්කලංක ගතියට, පූර්ණ නිශ්ශබ්දතාවයකට යන්න විදිහක් නැහැ. මොකද හිතේ කුසල විතර්කම බහුල වෙලා. දැන් ඉතින් මොකද කරන්නේ? ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා සෝකෝ අහම් භික්කවේ අජ්ජත්තමේව චිත්තං සන්තපේමි සන්නිසාදේමි ඒකෝදින් කරෝමි සමාදහාමි තං කිස්ස හේතු මාමේ චිත්තං ඌහඤ්ඤතිති. ඒ නිසා මහණෙනි මම මොකද කළේ? මේ විතර්කයන්, ඒ කුසල විතර්කයනුත් හිතන්නේ නැතිව මම මේ ඇතුළතම හිත පවත්වන්න පටන් ගත්තා. මේ කයම ඇසුරේ හිත පවත්වන්න පටන් ගත්තා. හැබැයි විතර්කවලින් තොරව. අකුසල විතර්ක කොහොමත් නැහැ. දැන් කුසල විතර්කයක්වත් නැහැ. දැන් තියෙන ඔන්න ඇතුළත ඒකාග්‍රතාවයක්. දැන් තියෙනවා ඇතුළත නිශ්ශබ්දතාවයක්. දැන් තියෙනවා ඇතුළත ප්‍රපංච සමනයක්. දැන් තියෙනවා ඇතුළත බොහෝම සාමකාමී සංසිඳුන ගතියක්. මෙන්න මේ தത്വයට එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිව අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ඒ කියන්නේ අපි ක්‍රමානුකූලව එහෙමනම් මේ බඳු ගොරෝසු තැනක ඉඳලා ටික ටික සියුම් සියුම් සූක්ෂම වට්ටම් දක්වා අපේ හිත ප්‍රායෝගිකව අරගෙන ඉන්න අවශ්‍යයි. ඉතින් එතෙන්දී අපි බිය විය යුතු නැහැ. ඒ කුසල විතර්කයේ පව අතහැරලා දාන්න. දැන් හුඟක් දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මම බුදුගුණ භාවනාව වඩවමින් ජීවත් වෙනවා. කාලාන්තරයක් තිස්සේ මේක දැන් කරනවා. හොඳට දැන් බුදුගුණ භාවනාවට හිත පෙළඹිලා තියෙනවා. දැන් මම මේක නවත්තන්න හොඳ නෑ කියලා හිතනවා. දැන් පින්වත්නි මේකේ ඉන් එහාට යන්න නම් බුදුගුණ භාවනාව කියන්නේ සමත භාවනාවක්. මේක ඉන් එහාට යන්න නම් අපි සතිපට්ඨානයට මුල් තැන දෙන්න ඕනේ. කායානුපස්සනාවකට මුල් තැන දෙන්න ඕනේ. වේදනානුපස්සනාවකට මුල් තැන දෙන්න ඕනේ. චිත්තානුපස්සනාවකට, ධම්මානුපස්සනාවට අපි මුල් තැන දෙන්න ඕනේ. ඉතින් එතෙන්ට යන්න නම් මේ කුසල විතර්කය පවා එහෙමනම් අපි අතහරින්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට සංසිඳිච්ච මනසක් ඇති වෙන්නේ. හොඳට ඒකාග්‍රතාවයක් ගොඩනැගෙන්නේ. ඒ බඳු සංසුන් ඒකාග්‍ර වෙච්ච, නිශ්ශබ්ද වෙච්ච, මධ්‍යස්ත වෙච්ච හිතකින් තමයි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් පහළ වෙන්නේ. යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ නැත්නම් විපස්සනාවක් ගොඩනැගෙන්නේ, විපස්සනා නුවණක් අවදි වෙන්නේ අන්නාර බොහොම සංසුන් ඒකාග්‍ර වෙච්ච, ඇතුළත කතාව සමනය වෙච්ච, එබඳුයේ සිතවිලි වලින් අයින් වෙච්ච සංසුන් සිතක. අපි එතකොට බුදුගුණ වැඩුවා, මෛත්‍රී භාවනාවක් කළා, ප්‍රයෝජනෙයි සලකලා. ඊට පස්සේ ඉන් එහාට යන්න අපි ඒකත් පොඩ්ඩක් නතර කළා. ඒකත් නතර කළා දැන් සංසුන් මනසකින්, ඒකාග්‍ර වෙච්ච හිතකින්, නිශ්ශබ්ද වෙච්ච හිතකින් දැන් ඔන්න මේ කයේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. අපිටම දැන් කයේ පහළ වෙන යම්සි වේදනාවකට හොඳ සියුම් අවධානයක් යොමු කරනවා. ඒ වේදනාවේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා ඒ වේදනාව හොඳට මධ්‍යස්තව, සමබරව නිරීක්ෂණය කරනවා. ඉතින් මෙතන තමයි ඔන්න විපස්සනාවක් තියෙන්නේ. එහෙම නැත්නම් ආස්වාද ප්‍රස්වාසයේ දිහා හොඳට නිවැරදිව නිරීක්ෂණය කරනවා. එහෙම නැත්නම් පිම්බීමක් හැකිලීමක් දිහා නිවැරදිව නිරීක්ෂණය කරනවා. එමත් නැත්නම් හිතේ මේ කයේ පහළෙන විවිධ ධාතු ස්වභාවයන් දිහා හොඳ නිශ්ශබ්ද මනසකින් නිරීක්ෂණය කරනවා. ඒතර මෙන්න මේ නිශ්ශබ්ද මනස කතා නොකරන මනස. ප්‍රපංච දැන් කොහොමත් සමනය වෙලා. අකුසල විතර්ක කොහොමත් සමනය වෙලා. දැන් එහෙමනම් කුසල විතර්කත් සමනය වෙලා. එබඳු සංසුම් මනසක්, ඒකාග්‍ර වෙච්ච හිතක් තමයි එහෙමනම් විපස්සනාවකදී අතිශය ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් ඒ කාරණාවත් එක්ක මම කැමතියි අද ධර්ම දේශනාව අවසන් කරන්න. මේ පින්වතුන් ඒ නිසා තම තමන් කරගෙන යන භවනාවට අද මේ දේශනා කරපු මේ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ කොහොමද බෝධිසත්තු සමයේ තමන් වහන්සේගේ හිත හදාගත්තේ, කොහොමද දියුණු කරගත්තේ, තමන් වහන්සේ භවනාව වැඩුවේ කොහොමද කියලා ඒ කරන දේශනාව අපිත් හොඳින් තේරුම් අරගෙන අපි කරගෙන යන භවනාවන්ට මේ තොරතුරු, මේ බුද්ධ දේශනාව, මේ ගුරුහරුකම් එකතු කරගෙන අපේ භවනාව දියුණු කරගන්න උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඊට පස්සේ පින්වත්නි, පුංචි කාරණාවක් මතක් කරන්න ඕනේ. දැන් මේ භවනා වැඩසටහන් කීපයක් සතිය පුරා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ලොකු සාමින් වහන්සේ භවනා වැඩසටහන් කරනවා, ඊළඟට ධම්ම කුසල සාමින් වහන්සේත් වැඩසටහන් කරනවා. ඉතින් මමත් භවනා යම් යම් වැඩසටහන් කරනවා. මම මේ කරන වැඩසටහන් වල විස්තරයක් තමයි මම මේ පෙන්නන්නේ. ඉරිදා දැන් මේ අද අපි කරපු ධර්ම දේශනාව උදේ ලංකා වේලාවෙන් උදේ 7 ඉඳලා 9 වෙනකම් හැම ඉරිදාම ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ තව වැඩසටහනක් තියෙනවා හවස් වරුවේ ඉරිදාම Mindfulness for Young Adults කියලා තව වැඩසටහනක්. ඒක දවල් මේ දවස්වල නම් එකට පටන් ගන්නවා. ඒක 3:30 විතර වෙනකන් යනවා. 3 විතර වෙනකන් යනවා. මේ දවස්වල මේ අර ඕස්ට්‍රේලියාවේ මේ daylight saving time කියන එකක් පටන් ගන්න තියෙන නිසා දැන් මේක චුට්ටක් එකේ ඉඳන් තමයි යන්නේ. මෙතන තියෙන වැඩසටහන ගැන විස්තරයක් කියනවා නම් මේ වැඩසටහනේ ඒ සංවිධායකින් මේක පටන් ගන්නවා. පැය භාගයක් සක්මන් කරනවා. ඊට පස්සේ මම සම්බන්ධ වෙනවා එකහමාරට. ඊළඟට මම කෙටි උපදෙස් ටිකක් දීලා ඊළඟට ඒගොල්ලෝ භාවනා කරනවා. ඒකත් පැය භාගයක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ දෙකේ ඉඳන් දෙකහමාර වෙනකන් ධර්ම දේශනාවක් තියෙනවා. දෙකහමාර ඉඳන් 3 වෙනකන් කමඨාන් සුද්ධ කිරීමක් සිද්ධ වෙනවා. ඒතකොට මේකේ විස්තරات මෙතන තියෙනවා. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ බදාදා හැම බදාදාම උදේ 7ට සූත්‍ර දේශනාවක් අපි සාකච්ඡා කරනවා. ඒකත් උදේ 7 ඉඳන් 8:00 තරණකම් ක්‍රියාත්මක වෙනවා. සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරලා ඊට පස්සේ ඒක අනුසාරයෙන් අපි මේ කමඨහන් සාකච්ඡාවක් කරනවා. හුඟක් වෙලාවට මම මේ ඉරිදා ගන්න සූත්‍ර දේශනාවම තමයි මේ බදාදාත් කරන්නේ. ඉතින් යම්සි කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව තේරෙනවා නම් ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ මම අර එදා මතක් කළා වගේ මාසිකව කෙරෙන වැඩසටහනක් තියෙනවා. ඒක 6:30 ඉඳලා 7:30 වෙනකන් හැම මාසෙම අන්තිම සෙනසුරාදා. ওই වැඩසටහන් ටික තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් මේ පින්වතුන්ට මම ආරාධනා කරනවා අද මේ කරන වැඩසටහන අපි පැය දෙකකට වගේ සීමා කරගමු. නැත්තම් ටිකක් මේක දිගට යන්න ගියාමත් අපහසුයි. ඉතින් එතකොට අපි මේ පැයක් ධර්ම දේශනාව කරනවා, පැයක් කමඨාන් සුද්ධ කරනවා කියන මට්ටමින් අපි සෑහීමකටපත් වෙමු. එතකොට මෙතෙන්දී අහන ප්‍රශ්නත් තමන්ගේ භාවනාවට අදාළ ප්‍රශ්න නම් වඩාම වටිනවා. ඊට අමතරව මම මේ පිටුමත ආරාධනා කරනවා මේ අද හවස තියෙන වැඩසටහනටත්, බදාදා තියෙන වැඩසටහනටත්, සෙනසුරාදා තියෙන වැඩසටහනටත් සම්බන්ධ වෙන්න කියලා. මේ තොරතුරු මම මේ Zoom එකේම chat එකේ දාන්නම්. කැමති කෙනෙකුට මේ තොරතුරු බලලා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් මම ආරාධනා කරනවා අද කරපු ධර්මදේශනාව අනුසාරයෙන් එහෙමත් නැත්නම් තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් යම්සි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.
දයාවිතානගේ මහතාට තමන්ගේ ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්.
අද සාදු කරපු වහන්සේ භාවනාවට අදාළ ප්‍රශ්නයක් මම අම පරයන්කී වාඩි වෙලා ආනාපාන සතිවගේ පාද භාවනාව කරනකොට මගේ හිත තැම්පත් වෙගෙන යනවා. හැමෝටම වගේ හිත තැම්පත් වෙලා තියෙනවා. විතක්ක විචාර වගේ දේවල් වක්ත තුනී වෙලා යන අවස්ථාවේදී ස්මරල් දී තියෙන අවස්ථාවේදී මෙන්න මේ විදිහේ දෙයක් වෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම සියුම් ඉතාක විචාර වලට අදාළ නැති බොහෝ සුළු මොහොතක් පවතින නිකන් සිතුවිලි මාත්‍රයන් ඇති වෙනවා. ඒ සිතුවිලි මාත්‍ර හැම එකක්ම යම්සි ඡායාවකට සම්බන්ධ, කියන්නේ යම්සි රූපයකට සම්බන්ධ. ඒ කියන්නේ රූපයක් සම්බන්ධ නැති සිතුවිලි මාත්‍රාවන් ඉන්නේ නැහැ. උදාහරණයක් විදිහට මට දැන් කරුවලක් කියලා හිතුනොත් එහෙම කළු පාට පේනවා, පේන්න ගන්නවා සියුම් විදිහට. අපි හිතමු නිකන් ගුහාවක් කියලා හිතුනොත් එහෙම නිකන් සංඥාවක්. ඒ ගුහාවක ප්‍රතිබිම්බයක් පින්තූරයක් වගේ එනවා. එතකොට මගේ ප්‍රශ්නය, මෙය නාම රූප වල තදට බැඳිලා තියෙන සම්බන්ධය පෙන්නන අත්දැකීමක්ද? මම නාම රූප පරිච්ඡේද ඥානය ගැන එහෙම අහලා තියෙනවා, අත්දැකලා නැහැ. ඉතින් මේ තත්ත්වය ඇති වෙනකොට මම ඒක ගැන බොහොම අවධානය යොමු කරනවා. මොකද නාමයේ රූපයේ තියෙන මේ දැඩි සම්බන්ධය මෙන්න මේ භාවනාවේ අදහස් තර්ක විතරක ගෙවී යන මොහොතදී මතුවෙලා, ඊට පස්සේ ඒක අඳුනෙන් පස්සේ තමයි මගේ හිත ඒකාග්‍ර වෙන්නේ. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විපස්සනාවට මගේ හිත යොමු වෙනවා. මේ තත්ත්වය සාධාරණ තත්ත්වයක් කියලා දැනගන්නයි මගේ අදහස හරියද කියන්නේ. මේ නාම රූපද මේ තේරෙන්නේ?
ඔව්, ඇත්තටම දැන් නාම රූපයන් අපිට හඳුනා ගන්න එක එක පැති පාවිච්චි කරන්න පුළුවන්. දැන් නාම කියන එක විස්තර කරනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. එතකොට ඒ විබඳු වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ සමූහයෙන් යමක් ඉස්සරහට ඇවිල්ලා අපිට පේනවා. දැන් මහත්යාට එතන වැඩියෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ සංඥා කියලා කියන්න පුළුවන්. යම් යම් සංඥා ස්වභාවයෙන් හිත දැනට ආකීර්ණ වෙලා තියෙනවා. හිතේ යම්සික් දෙයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ සංඥා අනුසාරයෙන් දැන් දැනගන්නවා මේ විඥානයේ යම්සි නාම රූපයක් ඇසුරු කරනවා කියලා. එතකොට සංඥා අනුසාරයෙන් දැනගත්තා කියලා කිසි වරදක් නැහැ. එතකොට ඒ සංඥා ටිකක් බැහැර වුණාම, අයින් වෙලා ගියාම, එතකොට අර මේ නාමයේ තියෙන අනිත් දේවල් ඒ කියන්නේ අපි අල්ලලා නැහැ, ඒ ටිකක් බැහැර වෙලා ගියා. ඔන්න දැන් හිත ලොකුවට බරට නාම රූපයක බැහැගෙන නැහැ. දැන් මෙතන තියෙන නාම කොටස් තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන්නේ. ඊළඟට රූප කොටස් වශයෙන් තමයි රූප සංඥාවන් හිතේ පහළ වෙන්නේ. ඉතින් එතකොට මේවයි අතර බොහොම සූක්ෂම සම්බන්ධතා තියෙනවා. දැන් රූප සංඥාවන් කියලා කිව්වම අපි යම්සි දැකපු දෙයක්. ඒ දැකපු දෙයක රූප සංඥාවක් තමයි තියෙන්නේ. නැත්නම් අපි අහපු දෙයක්. ඒ අහපු දේ යම්සි රූප සංඥේ රූප සංඥාවක්. ගඳක් රෝදක් ඉඳපු දෙයක්. ඒකේ යම්සි රූප සංඥාවක්. රූපීමේ සංඥාවක්. ඉතින් මේ විදිහ අන්දරේ මොහොම සියුම්ම හිතේ පහළ වෙනවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ අරමුණක් දැන් හිතේ තියෙනවා නම් අපි ඒකට ලං වුණා කියලා කියන්නේ, ඒක අල්ලගත්ත කියලා කියන්නේ, ඒක ඇසුරු කරනවා කියලා කියන්නේ හිත සම්පූර්ණයෙන් දහස් නැහැ. හිතේ යම්සි බලපවත්වන අරමුණක් තියෙනවා. දැන් අපි විපස්සනාවේ ගැඹුරට යන්න අනිශ්චිත භාවයකට පිවිසෙන්න මෙන්න මේ ඇසුර තමයි පොඩ පොඩ අඩු කරලා දාන්නේ. හිතට ගිහිල්ලා මොකටවත් හේතු වෙන්න දෙන්නේ නැහැ. හිතට ගිහිල්ලා මොකක්වත් අල්ලන්න දෙන්නේ නැහැ. මොකක්වත් එක ගැටෙන්න දෙන්නේ නැහැ. මොකක්වත් මත පැලපදියම් වෙන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට හිත බොහොම සාමකාමීව සම්සුන්ව නිදැල්ලේ පවත්තන්න නිදහසේ පවත්තන්න උත්සාහ කරනවා. මම හිතනවා පිළිතුරක් ලැබුණා කියලා.
මේ සංක්‍රමණික කියන්නේ ට්‍රාන්සිෂන් ස්ටේජ් කියලා කියන
පුළුවන්.
ඒක මත වෙලදී ඉක්කෝ හිත සමතේකට යනවා. හිත ඒකාග්‍ර වෙලා අර යම් තැනකට බැසගෙන ඉන්න වගේ සතුටු හැඟීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් හිත ඕපන් වෙලා, කියන්නේ බුද්ධ වෙලා, හිතට මේ අනුපස්සන ලක්ෂණ මත වෙනවා. කියන්නේ ගෙවියම් ස්වභාවයන් ඒ වගේ. ඉතින් මම ඒක අර කිව්වේ මේක මට ඇතිවෙන්නේ අර සංක්‍රමණික මේ ට්‍රාන්සිෂන් ස්ටේජ් එකේ පමණයි. මම එතකොට ඒ ස්ටේජ් එකක් නැති වෙලා යනවා.
හරි.
ෆයිනාන්සිගේ පිළිතුරට ගොඩක් ස්තුතිය මට ඉරිමත් ලැබුණා.
හොඳයි හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ඉශාන්ත සමරවීරට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව් චුට්ටක් හයියෙන් කියන්න අපිට ඇහෙනවා මදි. මේ පැත්තට දැන් ටිකක් වහිනවා. ටිකක් එහෙනම් ඔය පැත්තෙන් නම් කෑ ගහලා කියන්න වෙනවා.
එහෙමයි සන්නංස. මේ පදයක් භාවනාවේ ඉස්තරේ වාඩි වෙලා ටිකක් වෙලා යද්දී හුස්ම රැල්ල දැනෙනවා. ඊට පස්සේ ගොරාවකින් ශරීරයේ ඉතිරිවෙති. ඊට පස්සේ සිතුවිලි නැගෙනවා. ඊට පස්සේ සිතේලාවක් කියලා අර සිතුවිලි සිත්ෙදී සිතුවිලි මුලක් මැදක් තියෙන අග තේින් නැතුව පස්සේ ඒත් එක්කම තව සිතුවිල්ලක් එනවා. ඒ සිතුවිලි අවසන් කලින් කලින් සිතුවිලි මොකද්ද කියලා දන්නේ නැහැ ඒකවත්. එහෙම ටීචර් කියන්නේ එක පාරක් මට ගැස්සුණා. ඔලුවට ගියද දැන් ඇද වෙස්ලා ගැස්සෙනවා. ඒක උඩට තමයි දැන් දැනගන්නේ සිතුවිලි හිතට ගාව. එතනම සිතුවිලි නැති සුඛාවක්. ඊපස් උතන තමයි සිතුවිලි සිතුවිලි වල මතක යන වගේ කියන්නේ. රූප තමයි සිතුවිලි එක්කම සිතුවිලිට අදාළ රූපේ තියෙනවා. ඒක සංඥා වගේ තරම් දේවල් මතක තියෙනවා. ඒක ඇයි අතර පරතරයක් අපි යන අපිටත් කියලා දැනගත්තා. දැනගත්තට පස්සේ අර අපිටත් නැතුව වෙනසක් නැතුව බලාගෙන ඉතියා. එහෙම ඉදී කිස්මලල්ලයි සිතිවිලි මාරු මාරුට දැනුණා. නැසි සිති අර හුස්ම කිව්වොත් තමයි කිස්ම නැතිලා ගියාට පස්සේ එතන බලාගෙන ඉන්නේ එතනක් කිස්සක තිබුණා. එතෙන් සිතිවිලි යනවා කියනවා. එහෙම තමයි විකටම මේ භාවනාව ඇත්තටින් ගියේ. ඊට පස්සේ එක දවසක සිද්ධ වෙච්ච දෙයක් මට විශේෂ මොකද්ද කියලා දන්නේ නැහැ නේද දැනගන්න ඕන. ඒ කියන්නේ එක දවසක් වුණා සිතුවිලි තිබුණා ඇතුළේ නැතුළේ කිසිල්ල වගේ වෙලා මම දන්නේ නැහැ. එතන සතිය නැති නැහැ. සතිය තිබුණා. මට විශ්වාසයි සතිය තිබුණා කියලා. මම එතන හිටපු බව දන්නේ නැහැ. මම දැනගත්තේ එකපාරම මට නිදලා තිබුණ සතියක් තිබුණා. මම යැසිලා තමයි ඊට පස්සේ මම දන්නේ නැහැ මම ඉන්නේ කොතනද කියලා. මම නේදම කල්පනා කරලා දෙන්නේ නෑ නිදුලත් ගන්න කවුද පොඩි හැබැයි උදේ. ඊට පස්සේ පිට වෙලාව කියලා මට මතක් කරගන්න. හරි කෙනෙක් ඉඳලා ආවා වගේ හරි සතිය නැතුව අත තුනක් වෙලා සිටින ගියා නෙමෙයි. ඒක හරි වෙනස් කමස්තාවක් වගේ
නැහැ. මේ යන විදිය හොඳයි. ඒ කියන්නේ දැන් ඔතන අපිට මුලින් තියෙන්නේ බොහොම දැඩිව වීරයෙන් පාත්වන සතියක් තියෙනවා. දැන් ඔය වීරයෙන් පාත්වන සතිය පොඩ පොඩ નિરાයාස සතියක් දක්වා වර්ධනය වෙනවා. ඒක විශේෂයෙන්ම පැහැදිලි වෙන්නේ ඇත්තටම ඔය හිත මොකක්වත් අරමුණක් ඇසුරු නොකරන වගේ මට්ටමකට ගිහාම. දැන් අපි මුලදී කරන්නේ හිතට අරමුණක් අල්ලලා දෙනවා. නැත්තම් හිත අරෙහි මෙහෙ දුවන හින්දා හිතට යම්කිසි සතිය දියුණු කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙන අරමුණක් අල්ලලා දෙනවා. ඒක තමයි ආස්වාස ප්‍රස්වාසය. ඒක තමයි පිම්බීම හැකිලීම. නැත්නම් ඒක තමයි ඉරියව්ව. නැත්නම් ඒක තමයි වේදනාව. ඒක තමයි අපිට මුන් කයේ දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණ. ඉතින් මේ විදිහට අරමුණක අපි බලෙන් හරියව පවත්වන මුල් කාලේදී. එතන තියෙනවා එක්තරාන්දමක සතිමත් භාවයේ වර්ධනයක්. පස්සේ ඔය අරමුණ සියුම් වෙන්න පටන් ගන්නවා. අරමුණ නිසා තමයි අර සතියේ උත්සන්න බවක් එමන්දත සතියේ බලපැවැත්වීමක් අපිට ප්‍රකට වෙලා තියෙනවා. හැබැයි පස්සේ පස්සේ අරමුණ සියුම් වෙන්න සතියක් තියනවා දෝ කියලා නිකන් හිතටම නිකන් පොඩි මවිතයක් ඇති වෙනවා. මොකද අර වගේ බලෙන් ප්‍රකාශ වෙන සතියක් නෙමෙයි තියෙන්නේ. ගොරෝසු සතියක් නෙමෙයි තියෙන්නේ. සියුම් සතියක් තියෙනවා. ඊට පස්සේ තවත් එකකින් කියනවා නම් ඔය කළා තියෙන ආනාපාන සති භාවනාවේ දැන් හුස්ම රැල්ල පේනවා. ඊට පස්සේ ඇතම් වෙලාවක නිකන් හිත සිතුවිල්ලක් පේනවා. ඊට පස්සේ ඔන්න සිතුවිල්ල අහෝසියලා යනවා. ආයි නිකන් හිස්තනක් වගේ පේනවා. ආයෙත් හුස්ම රැල්ල මතුවෙනවා. ආයෙත් හිස්තනක් මතුවෙනවා. ඔය දෙයට ඔහොම වෙන්න ඉඩ දෙන්න. මේ යන විදිය හොඳයි. මොකක්වත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන්නේ එක්තරා අන්දමකින් අර හිත මේ දෙපැත්තටම හුරු වෙන ගතිය, ඒ අරමුණ සහ අරමුණ නැති ස්වභාවය අතර වෙන එක්තරා අන්දරමක දෝලනයක් තමයි මෙතන අඳුරගන්නේ. ඉතින් ඒකට වෙන්නේ ඉඩ දෙන්න මේ මෙබඳු සංක්‍රාන්ති මට්ටම පහු කරගෙන තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ.
අවස්ථාව
ගැන මම මොකද්ද කියලා වගේ ප්‍රශ්නයක් නම් මෙතන ඉන්න බව දන්නේ නැහැ ඒ වෙලාවේ. ඔව්. නෑ ඒකට කමක් නැහැ. ඔහොම ඔහොම කරගෙන යන්න. පස්සේ හිතේ සංවේදී බව සතිය තීව්‍ර වෙන්න තීව්‍ර වෙන්න. ඒ කියන්නේ ඔය දැනුවත් බව වැඩෙනවා. අපි දැන් සතිමත් බව සමානයි දැනුවත් බව. සතිමත් බව සමානයි අවදිමත් බව. එතකොට අපේ හිතේ අවදිය වැඩි වෙන්න සියුම්ගත ගතිය සෞම්‍ය ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට වැඩිය ගොරෝසු අරමුණක් නැතිව ඉඳද්දිත් ඉන්න බව හැඟෙන්න ගන්නවා. ඒ නිසා ඕක يعني දැනට වෙලා තියෙන අර දැන් මම මෙහෙම උපමාවක් කිව්වොත් දැන් හිතන්න රාත්‍රී කාලේ මේ ඉර පායලා තියෙනවා කියලා ඉතින් කට්ටි හිනා වේවි. ඉර පායලා තියෙනවා හැබැයි අපිට පේන්නේ නැහැ. දැන් අපිට නොපෙනුනාට අපිට විරුද්ධ පැත්තේ ඉන්න අයට පේනවා. අපි හිතමු දැන් අපේ ලංකාවේ ඔන්න මේ වෙනකොට දැන් වෙලාව 8:20යි. ඉතින් මෙහෙම හොඳට දැන් ඉර පායගෙන ඉන්නේ. නමුත් ඉතින් ඇමරිකාවේ, කැනඩාවේ දැන් ඉර බැහැලා ගිහිල්ලා. නමුත් ඔතනින් අදහස් වෙන්නේ නැහැ සූර්යාලෝකය නැති වෙලා කියලා. නමුත් අපි හිතමු ඔන්න චන්ද්‍රයා හඳ ආවොත් උඩට එයාගේ ඔන්න සූර්යාලෝකය පතිත වෙලා හඳ පේන්න ගන්නවා. නමුත් මේ හඳ නෙමෙයි පේන්නේ ඉරේලියේ පරාවර්තනය තමයි පේන්නේ. ඉතින් එතකොට නමුත් හඳ නැති කාලෙත් ඉරේලිය තියෙනවා. නමුත් ඒක ප්‍රකාශ වෙන්නේ නැහැ. අපර ඒ අර මේ ඉරේලියේ පැවතීම ප්‍රකාශ වෙන්න නම් යම්සි අරමුණක් අවශ්‍ය වෙනවා. එතනින් තමයි අපිට ප්‍රකාශ වෙන්නේ ආ මේ ඉරේලිය තියෙනවා කියලා. නැත්තම් අපි හිතන්නේ මේ ඉරේලියවත් නැහැ කියලා. ඔන්න ඒ වගේ තමයි අපිට අර ප්‍රකාශ වෙන අරමුණක් ගොරෝසු අරමුණක් නැත්තම් අපිට මේ සතිය තියෙනවා දෝ කියලා නිකන් හිතේ සැකයක් පහළ වෙන්න පුළුවන්. නමුත් ඕක පස්සේ විසඳෙනවා අපේ සතිය තුලමයි ඉන්නේ කියලා තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ හිත අතීතයේ ගිහිල්ලා වැල්ලට අරන්ගත කොට ඉන්නේ නැත්තම් අනාගතයේ ගිහිල්ලා කතන්දර ගත කොටා ඉන්නේ නැත්තම් වර්තමානයේ අරමුණක පැටලිලා නැත්තම් අපි ඉන්නේ සතියේමයි. ඒක තව කාලයක් යනකොට ඕක තේරෙනවා. දෙකට කරගෙන යන්න යන විදිය හොඳයි.
තමයි
සර්. දැන් ඊළඟ දහම් ගැටට චතුරදි
සිල්වා
මහතා ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මම පරයන්ක භවනාව තමයි කරගෙන යන්නේ. සක්මනත් මෙහෙටල කරනවා. පරයන්කදී ස්වාමීන් වහන්සේ මම හුස්ම දිහා බලාගෙන ඉති. මට හොඳට හුස්ම තේරෙනවා. ඊට පස්සේ හුස්ම නිගුස්ම හුස්මක් තේරෙනවා. ඊට පස්සේ හුස්ම එක හුස්මක් නෙමෙයි හුස්ම තියෙන විවිධ ලක්ෂණ එක කඩින් කඩේන හුස්මක් ඊට පස්සේ රෝම කූප වල පව වෙනස් වීම තේරෙනවා. ඊට පස්සේ හුස්ම සියුම් වෙන්න පටන් ගන්නවා. සියුම් වෙලා ගිහිල්ලා මට ඊට පස්සේ ලොකු ප්‍රීතියක් දැනෙනවා. ප්‍රීතිය සහ සුඛය කියන්නේ මේ සාමාන්‍ය ජීවිතේ දරා කියන්නේ ලැබෙන ප්‍රීතියට වඩා ඉතාමත්ම විශාල ප්‍රීතියක් සහ සුඛයක් දැනෙනවා. ඒකත් අපි තවත් කල්යදී විතකෝචාර ගොඩක් අඩුවලා මේ ප්‍රීතිය කියන එකත් හරි ඕලාරිකයි. මේකත් මනසට අල්ලගෙන ඉන්න බෑ. මේක අතහැරින හොඳයි කියලා තත්ත්වයට එනවා. ඒක මම ඒකත් අතහැරෙන්න ඉඩාරිනවා. ඊට පස්සේ සුඛය සහ මේ උෂ්ම එක අඟතව උෂ්මදල්ල දිහා මට බලාගෙන ඉන්න පුළුවන් වෙනවා. මට හැබැයි උෂ්මදල්ල විතරක් බලන් ඉන්න බෑ. සුඛ අවස්ථාවක් තියෙන අඩට එක දැනෙනවා. ඒකෙන් මට හොඳ ආලෝකයකුත් තේනවා පැත්තෙන්. මම ඒක දිහා එච්චර බලන්නේ නැහැ. සමහරවිට මට හිතෙනවා මේ හුස්පල්ලට ආලෝකේ දිහා බලන් ඉන්නා ඒක හිතට සහනයක් කියලා. සමහරවිට මම මේක ફોકસ කරාම එහෙමත් ඉන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම සාකච්ඡා හදි මට හිතුණා මම වේදනාව උපස්සනා පැත්තට වේදනාව දිහාත් බලන්න ඕන කියලා. වේදනාව දිහා බලද්දි වේදනාවේ ඇතිවීම තවත්ම නැතිවීම හොඳින්ම පේනවා. සමහරවිට වේදනාව දිහා බලාගෙන ඉද්දිත් මට ප්‍රීති සුඛ ලක්ෂණත් ඇති වෙලා සමහරවිට මටම නිකන් ඉනායන වගේ තත්ත්වයක් වෙනවා. කොහොමද වේදනාවක ප්‍රීතියක් ඇති වෙන්නේ කියලා මට දැනගන්න තියෙන ගැටලුව තමයි සාමාන්‍යයෙන් මේ සම්මත පැත්තේදී මම මොන වගේ මට්ටමකටද මේ ඇවිල්ලා තියෙන්නේ සහ වේදනානුපස්සාව පැත්තේ මම ගතියු ක්‍රියා මාර්ග මොනවද කියලා.
ඔව් දැන් මහත්තයා බොහොම يعني පිළිසුදුව විස්තර කරා يعني සමතේ අර ක්‍රමානුකූලව එහාට එහාට යන අන්දම අපිට මුලදී තියෙනවා විතර්ක විචාරක සහිතව සමාධියක් ඊට පස්සේ අපි ඒකේ තියෙන ගොරෝසු ගතිය තේරුම් ගත්තට පස්සේ අපි මේ විතර්ක විචාර සමනය කරලා හිතට නිකන් සංසිඳිලා ඉන්න ඉඩ දෙනවා ඊට පස්සේ ඔන්න හොඳ ප්‍රීතියක් පහළ වෙනවා බොහොම කය පිනා යන ගතියක් හිත පිනා යන ගතියක් ඒක පහළ වෙනවා ඊට පස්සේ තේරෙනවා Tamanට මේකත් හරි ගොරෝසුයි ඉතින් ඒ මට්ටමට හිත එන්න ඕනේ හිතේ සංවේදී බව ඇති වෙනකොට තමයි ප්‍රීතිය පවා ගොරෝසුයි කියලා තේරෙන්නේ. ඊට පස්සේ ඔන්න ඒකත් අතහැරලා දානවා. ඊට පස්සේ නිකන් සාමාන්‍ය සුවයක්. ඒ සුවේ හිත පවත්වනවා. එතකොට නිකන් අපි නිකන් සංසන්දනාත්මකව කියන්න පුළුවන් තෘතිය අධ්‍යාන මට්ටමක වගේ තමයි මේ සුවයයි ඒකාග්‍රතාවයයි පමණක් තියෙන මට්ටමේදී අපි මේ කාලය ගත කරන්නේ. ඊළඟට ඉතින් ඔය මට්ටමේදී වුණත් ඉතින් කෙනෙකුට විපස්සනාවට හැරෙන්න පුළුවන්. කිසි වරදක් නැහැ. එතකොට අපි මේ පහළ වෙලා තියෙන සුවය දිහා වුණත් අපි ඒක බලනවා මේක ඇවිල්ලා සුවයක් සුවයක් කියලා කියන්නේ සැප වේදනාවක් මේක ඇවිල්ලා මගේ සැප වේදනාව කියලා එකක් නෙමෙයි මේක ඇවිල්ලා සැප වේදනාව කියලා මේ වේදනාව දිහා වේදනාවේ මුහුණුවරින් බලනවා අපි ඒකේ බැහැගෙන নিমগ্ন වෙලා ඒකේ රස විඳිමින් ඒකට ඇදිලා ඉන්නව වෙනුවට ඒකෙන් අයින් වෙලා අත්දැකීමෙන් බැහැර වෙලා අත්දැකීම දිහා බලනවා ඔතන තමයි මේ නිවැරදි දෘෂ්ටි කෝණය තියෙන්නේ. සතිපට්ඨානේ පුරාවටම තියෙන ඔන්නේ දෘෂ්ටි කෝණය. අපි තමු උදාහරණයක් විදිහට කියනවා නම් අපි හුස්ම රැල්ල දිහා අපි පැත්තෙන් ඉඳලා නිරීක්ෂණය කරනවා. හරි නිකන් බාහිරින් නිරීක්ෂණය කරනවා. කයට හුස්ම ගන්න ඉඩ දෙනවා. අපි පැත්තකින් ඉඳන් බොහොම මධ්‍යස්ථව නිරීක්ෂණය කරනවා. කයට ඇවිදින්න ඉඩ දෙනවා. අපි පැත්තකින් ඉඳන් නිරීක්ෂණය කරනවා. ඔන්න ඔය වගේමයි දැන් ඔන්න කායික මානසික සුවයක් දැනෙනවා. අපි මේ සුවය ඇතුලේ ඉඳන් ඒකේ ඉන්නව වෙනුවට සුවෙන් අයින් වෙලා ඒක දිහා වෙනම දෘෂ්ටි කෝණකින් බලන්න ඉගෙන ගන්න. ඔන්න එතකොට තමයි තේරෙන්නේ මෙන්න මේ සුවේ තියෙන අඩු වැඩි වීම. මේ සුවේ තියෙන හට ගැනීම. සුවේ තියෙන වෙනස් වීම. මේක තනි සුවයක් නෙමෙයි. මෙතන නැත්තම් සැප වේදනා රසක්. මේ වගේ අර වේදනානුපස්සනාව තුලින් අපිට වේදනාව ගැන සෑහෙන අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්. ඒක දිහා අපි වෙනත් දෘෂ්ටි කෝණකින් බලනවා. අස්සේ ඒක අස්සට ගිහිල්ලා ඒකේ ගොදුරක් බවට පත් වෙලා ඉන්නව වෙනුවට ඒකෙන් අයින් වෙලා ඒක දිහා වෙනම දෘෂ්ටි කෝණයකින් වේදනාව වේදනාවක් වශයෙන් බලන්න අපි ඉගෙන ගන්නවා. ඒ නිසා මහත්ය යන විදිහේ වැරදක් නැහැ. වැඩි වැඩි නැඹුරුවක් ඕනේ නම් ඉතින් විපස්සනාවකට දෙන්න පුළුවන්. මොකද එතකොට අපිට අර විපස්සනාවෙන් ලැබෙන ප්‍රඥාවේ අවබෝධය නැත්නම් ප්‍රඥාවේ වර්ධනය තව දිනු කරන්න පුළුවන්.
පෙරවන්
සන්නයි.
ඊළඟ දහම් ගැටලුව ආනන්ද මහින්කන්ද මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ස්වාමීන් වහන්සේ දැන් අර අපි ඔබවන් සඳහන් වුණානේ මේ කුසල විතර්කවලින් අයින් වෙන ඕනේ කියන ඒ කියන්නේ එතන කුසල විතරක කියලා කියන්නේ ඒ කියන්නේ අහිංසා අව්‍යාපාද විතරක අහිංසා විතරක සම්නික්කම් විතරකද එහෙම නැත්නම් ඊට අමතරව අපි හිතමු දැන් පංච උපාදාන ස්කන්ධයක ඇතිවීම නැතිවීම බැලීම වගේ දේවල් ඒ ඇත්තම සමහර මම සමහරට අත්දකින්න පොඩි වෙහෙස ගතියක් එනවා මේ අතරමඟදී එහෙම වෙනවට සන්නාස දැන් අර දැන් මේ සොත්තේ සඳහන් වුණා කිසිම දෙයක් නොකර ඉන්න කියලා. එතකොට එතෙන්දී ඇත්තම දැන් ඒ කිසිම දෙයක් නොකර ඉන්නයි කියන එකේ තේරුම අපි ආනාපානයටත් හිත දාන්න නැතුව නිකම්ම විවේක ගැනීමක් වගේ නේද සාරය.
නෑ තාම අපි එතෙන්ට ඇවිල්ලා නැහැ. දැන් මෙතන තාම අපි කතා කරන්නේ නීවරණ ටික අයින් කළා මුලින්ම කුසලයට අරගෙන ඒ කුසලයට නවත්තලා දැන් තමයි විපස්සනාව පටන් ගන්න. තව විපස්සනාවක් කළා නැහැ. දැන් මේ සූත්‍රය අද අපි කතා කරපු මට්ටම තාම විපස්සනාව පටන් ගත්ත මට්ටම නෙමෙයි. විපස්සනාව පටන් ගැනීම සඳහා තමයි දැන් ඔය ටික කළේ. ඊට පස්සේ තමයි විපස්සනාව පටන් ගන්න තියෙන්නේ. ඉතින් එතකොට එබඳු විපස්සනාව පටන් ගන්නකොට දැන් ඔය ආනන්ද මහත්තයා කියන වගේ වෙහෙසක් තියෙනවා. මොකද ආයෙත් ඉතින් අපි අරමුණකට හිත දානවා. හැබැයි මෙතන මතක තියාගන්න තියෙන්නේ මේ අපි කතා කරන මට්ටමේ රළු විතර්ක නෑද? ඒ කියන්නේ අකුසල විතර්ක දැන් කොහොමත් නැහැ. කුසල විතර්කවත් දැන් නැහැ. හිතේ මොකක්වත් සිතුවිල්ලක් නැහැ. ඒ වෙනුවට දැන් මෙතන එන தত্ত্বය තමයි අරමුණකට හිත නංවනවා. දැන් හිතන්න කයේ ඔන්න වේදනාවක් දැනෙනවා. ඒ වේදනාවට හිත නංවලා වේදනාව නිරීක්ෂණය කරනවා. හැබැයි හිත නිශ්ශබ්දයි. හිතේ විතර්ක නැහැ. ඒ වෙනුවට හිතේ සිතුවිලි නැහැ. ඒ වෙනුවට එයා බොහොම නිශ්ශබ්ද මනසකින් මේ වේදනාව තමයි නිරීක්ෂණය කරන්නේ. ඒතොර ඒ ඉබඳු නිරීක්ෂණයක් හරහා තමයි යථාභූත ඥාන දර්ශනයක් වේදනාවට අනුරූපව පහළ වෙන්නේ. දැන් ඊට පස්සේ අපි හිතමු ඒවත් සමනය කරලා ගියාම නැත්නම් ඒ තුලින් ගොඩනගාගත්ත ප්‍රඥාවක් මේ වේදනාව අනුසාරයෙන් තේරුම් ගන්නවා මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය. වේදනාව අනුසාරයෙන් තේරුම් ගන්නවා මේකේ තියෙන දුක්ඛ ලක්ෂණය. වේදනාව අනුසාරයෙන් තේරුම් ගන්නවා මේකේ තියෙන අනාත්ම ලක්ෂණය. දැන් මේ අන්න විපස්සනාවෙන් බලගැන්වෙනවා. විපස්සනාවෙන් හිත පොඩ පොඩ මුහුකුරා යනවා. ප්‍රඥාවෙන් වර්ධනය වෙනවා. මේ බඳු මට්ටමකදී තමයි නිබ්බිදා විරාග කියලා මේවා නිකන් එපා වෙච්ච ගතියක්, මේවා අතහැරෙන ගතියක්, මේ වේදනාව වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංස්කාර වෙන්න පුළුවන්, මේ කොයි දේ වුණත් හිත අල්ලගන්නේ නැති ගතියක් ඇති වෙලා අන්තිමට අර తాවකාලික වශයෙන් හිත මේවැයිනුත් නිදහස් වෙන්නේ. ඔව් එතකොට නම් ඔන්න කියන්න පුළුවන් දැන් අසුරු කරන්න යන්න එපා මොකක්වත්. හිත නිදහස් වුණා නම් මොකක්වත් අසුරු නොකර ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එතකොට අපිට ආපු පාරක් තියෙනවා. ඔව් විවිධාකාර සමත කර්මස්ථාන තියෙනවානේ. අනුස්සති 10ක් වෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, උපසමානුස්සති, දේවතානුස්සති, චාගානුස්සති. ඔය විදිහට ඉතින් අනුස්සති 10ක් වෙනවා. එහෙමත් නැත්නම් තව ඉතින් අපි හිතමු ආහාර ගන්නකොට ඒවා ප්‍රතිවේක්ෂා කරන්නේ දේවල්. ඉතින් හුඟක් ඉතින් මේ විදිහට විවිධාකාර විතර්ක සහිත කුසල පක්ෂයේ තියෙන භවනා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අර අකුසල පක්ෂයේ මැඩපවත්වන්න ප්‍රයෝජනවත් වෙනවා.
අරසන් දැන් මගේ සාමාන්‍ය අත්දැකීම මුලක් කලාවට දැන් මේ වර්තමානයේ මුලක් කලාවට මම ඔය පංච පදන ස්කන්ධයක වෙනස් වීමක් වගේ හිතරෙන්න සිතුවිලි තීමක් නැතිමක් දිහා තමයි මුලක් කලාවට විදර්ශනා කරන්නේ බලන්නේ.
හරි.
එහෙම අවස්ථාවෙදි ඔය කියන
තියෙන පුළුවන් අනිවාර්යෙන්ම. මොකද ඒ කියන්නේ දැන් විපස්සනාවක පුංචි වෙහෙසක් තියෙනවා. මොකද හිත අපි යම් වැඩක යොදවලන තියෙන්නේ.
ඔව්. ඒතරේ එහෙම අවස්ථාවකදී එහෙම වෙලාවට මම මුලක් කලාවට කරන්නේ ඒක එහෙම අවස්ථාවක්
මම නිකම් ඉන්නේ. කිසිම දෙයක් නොකර ඉන්නේ. හරි. මම කරලා ඉවර වෙලා නම් නින්ද රැන ගතියක් මන්දනේ මොකද්ද අපි ඒ தത്വයට එනකොට මොකක්වත් නොකර ඉඳීම කියන මට්ටමේදී හිත මොකක්වත් අරමුණක් ඇසුරු කරන්නේ නැත්තම් වරදක් නැහැ. ඉතින් ඒක ඇත්තම ප්‍රතිපදාවෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ අර අරමුණ නැවත නැවත දකිමින් එයාගේ වෙනස් වීම, අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ තේරුම් ගනිමින් යන ගමනේදී තමයි මේ ඔක්කොම නිකන් ඈතට ගිහිල්ලා ඒවා නිකන් පොඳ වෙලා ඒවයි රේඛා මැකිලා ගිහිල්ලා ඒවා අයින් වෙලා යන්නේ. ඒතකොට තමයි අපි සාමාන්‍ය කියන්නේ නිබ්බිදාවක් ඔන්න හිතේ පොඩ්ඩක් පර නැගිලා තියෙනවා කියලා. ඉතින් ඒක වර්ධනය වෙච්ච මට්ටමකදී තමයි يامසි මේවා කෙරෙහි නිකන් විරාගී බවක්. මේවා තිබුණට ඇති වැඩක් නැහැ. මේවායේ ඇති ලස්සනක් නැහැ. මේවායේ ගන්න දෙයක් නැහැ කියලා අන්න හිත පොඩ පොඩ මේවෙන් අයින් වෙනවා. දැන් අර උපාදාන කරපු අරමුණ දැන් උපාදාන නොකරන මට්ටමකට ඔන්න හිතපත් වෙනවා. ඊට පස්සේ තමයි එකක්වත් උපාදාන නොකරන හිතක්. නචකින්චි ලෝකේ උපාදීති කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒතරේ කිසිවක් මේ ලෝකේ කිසිවක් උපාදාන නොකරන හිතක්. ඔන්න දැන් පහළ වෙනවා. ඔය මට්ටම පවත් ගන්න පුළුවන් නම් නිවැරදි. ඉතින් ඊට මෙහාදී මුගක් වෙලාවට වෙන්නේ අපි අර විපස්සනා කර කර ඉඳලා තාම හිත නිදහස්ුනේ නැහැ. අපි ඊට මෙහා අපි පොඩි විවේකයක් ගන්නවා. ඉතින් එතන අර කර කර හිටිය වැඩේ නවත්තන එකයි අපි කරන්නේ. විවේකයක් අරගෙන අපි පොඩ්ඩක් එක්ක සමතයක් ඇසුරු කරනවා, මෛත්‍රියක් වඩනවා, බුද්ධානුසුතියක් වඩනවා, ඔය මහත්ය කියනවා වගේ නිකම්ම ඉන්නවා. ඉතින් ඔය දේ වෙන්න පුළුවන්. ඔක ඉතින් වෙනසක් තියෙනවා.
ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යා මිහිහාන මහත්මිට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මම කියනවා ඇහෙනවා ඇති නේද?
ඔව් ඇහෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට අද ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි මේ සතියේ භාවනා කරනකොට සක්මන් පැයක සක්මන් භාවනාවකින් පසු පර්යංකයට වාඩි වෙලා කය අරමුණු කිරීමේදී හිත බොහොම සංසුන් වෙලා අරමුණු නොගන්නා තත්ත්වයේ ඉන්නේ. එතකොට මට නිරීක්ෂණය වුණා අරමුණු එනවා, හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ තත්ත්වයක් මම දැක්ක ස්වාමීන් වහන්සේ.
ඔව් අනිවාර්යයෙන්ම. ඔකනේ ඉතින් බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරියට කියන්නේ, දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. මේ අරමුණු නැතිව නෙමෙයි, අරමුණු තියෙනවා. හැබැයි ඉතින් හිතට ඒවා අල්ලගෙන ඒවා එක්ක පැටලෙන්න උවමනාවක් නැහැ. රූප පේනවා, හැබැයි ගිහිල්ලා බලෙන් බලන්න, ඒවා හැඩතල විමසන්න, ඒවා ඔස්සේ කල්පනා කරන්න, ඒකට හිතට කිසිදු උවමනාවක් නැහැ. දැන් ඒ දක්වා හිත හික්මවල. ඒ නිසා විපස්සනාවක් දිගට වඩාගෙන යනකොට මේ தත්ත්වයට හිතපත් වෙන්න ඕනේ. ඉතින් මේ தත්ත්වයටපත් වෙන බව තමයි ඔය කතා කරන්නේ, ප්‍රකාශ කරන්නේ.
බොහෝ පින් ස්වාමීන් වහන්සේ, මගේ දෙවැනි ප්‍රශ්නය මේ ස්වාමීන් වහන්සේ, මේ ඔබ වහන්සේ හැමදාම දැන් ඔය highlight කර කර ඉහිලා වෙන්නේ සූත්‍රයෙන් ගන්නේ, අපිට එදිනෙදා ලබා දෙනවා නම් මේ කොටස study කරන්න, මොකද අපි පාලිත්‍ය තරම් ඉහළ මට්ටමක නැහැ.
හරි හොඳයි. මම මේ අද පටන් ගත්ත සූත්‍රය මම මේ වෙබ්සයිට් එකට දාන්නම්, එතනින් අරගන්න පුළුවන්. දැන් මෙතෙක් කරපු දේශනාවල මම යම්කිසි ડોකියුමන්ට් එකක් පාවිච්චි කරා නම්, මේ කියන්නේ මේ පෙන්නපු දෙයක් තියෙනවා නම් ඒවා මේ වෙනකොටත් මම මේ ඉස්සරණමනේ වෙබ්සයිට් එකට දාලා තියෙනවා. මම මේ ලින්ක් එකත් එවන්නම්. අද පාවිච්චි කරපු එකත් මම අදම දාන්නම්, එතකොට ගන්න පුළුවන්.
හොඳයි
ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට
නිදෝගය ආයි සම්පත් එම ලැබීවා.
හොඳයි, තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව බන්දු අපේරා නැට
ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් එහෙනවා.
ස්වාමීන් වහන්සේ, මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. අද ධර්ම දේශනාවේ ඊට වැඩිය වැදගත් තියෙනවා මගේ භාවනාව ගැන. මම මීට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේක මේ කතා කරලා තියෙනවා. සක්මන් භාවනාව මම පැයක් විතර සාමාන්‍යයෙන් කරනවා දවසකට. ඒ කරනකොට මගේ අඩිවලට හිත යොමු කරන එක කොහොම ඉක්මනට කරගත හැකි? ඉතින් ඔහොම මම එළියේ ඇවිදින්නේ. ටිකක් සද්දයි පාර නිසා. හැබැයි ඒ සද්ද ඇහෙනවා ඒ වමනවද කියලා හිතන්න යන්නේ නැහැ. ඒ වුණාට සමහර වෙලාවට වෙනත් හිතුවිලි එනවා. උගක් වෙලාවට එන හිතුවිලි එහෙමම වගේ නැති වෙනවා. සමහර ඒවා ප්‍රපංච විදියට තත්පර ගන්න පවතින හදිසියම දක්වනවා. මම ඉන්නේ වැරදි තැනනේද කියලා මේ ඇවිදින ගමන්. ඉතින් ඊට පස්සේ ඒකට පොඩි පසුතැවිල්ලක් වගේ ඇවිල්ලා ආපහු අඩිවලට හිත යොමු කරනවා. ඒ යනකොට ඉතින් දැනෙනවා එක තැන්වල තියෙන වෙන වේදනා, අඩියේ එක එක තැන්වලට ඒව දැනෙන විදිය, සමාගලාට ඒව ටිකක් පේන්ෆුල් වගේ දැනෙනවා, උණුසුම සිසිල ඒ වගේවා. ඉතින් ඔය විදියට ටිකට ඒ කරගෙන යනවා. මම හිතන්නේ ඊට වැඩිය සමාධියක් වගේ දැනෙන දෙයක් නැහැ. ඇඟට අමුතු වෙන දැනීමක් දැනෙන්නේ නැහැ. ඔය වෙලාවට. හැබැයි සමාධියක් වෙනවා, සැහැල්ලුවක් වගේ දැනෙනවා විතර. දැන් අර කකුල් ස්විං වෙනකොට එක තැන තිබ තිබිලා ආයෙත් එළියට ඉස්සරහට එනකොට ඒ ගැන වෙනමම හිතනකොට සමාධියට දැනෙනවා නිකන් කකුලේ පහළ කොටස බරක් වගේ වෙනවා වගේ. එතකොට විතරයි ඒක දැනෙන්නේ නැහැ. හැබැයි ඒක අඩියට දැනෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට එක එක විදි ගැන කකුල මාරු වෙන විදි ගැන කකුල අඩිය ගැන විතරක් මම හිතනවා. ඒ සක්මන් භාවනාව ඔකෙදිත් විතර කරනවා. ඊළඟට මගේ ලොකු ප්‍රශ්නේ තියෙන්නේ මම හිතන්නේ ආනාපාන භාවනාව. ඉතින් ගිහිල්ලා සක්මණින් පස්සේ ගිහිල්ලා වාඩි වෙලා පන්සිල් අරගෙන ටිකක් වෙලා බුදුගුණ මතක් කරලා මම කෙලින්ද ගොඩක් වෙලාවට මතක් කරන්නේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන තුන ගැන. ඊළඟට මෛත්‍රී භාවනාව ටික වෙලාවක් කරලා පටන් ගන්නවා. පටන් ගන්නකොට ඉස්ම දැනෙනවා ගොඩක්ම සියුම් දැනෙනි, ටිකක් සියුම්. හැබැයි ටිකක් කලාව ගියාම මට උස්ම ගන්න තැන දැනෙන්නේ නැහැ. මම දන්නේ උස්ම ගන්න බව දැනෙන්නේ නැහැ. හැබැයි බඩේ පිම්බීම බොහොම තදට දැනෙනවා. ඉතින් මම මෑතදී පටන් ගත්තා ඔය ප්‍රශ්නේ නිසා බඩේ පිම්බීම ගැන හිතන්න. පිම්බීමයි ඇකිලීමයි ඒ ගැන හිතන හිතාගෙන කන්සන්ට්‍රේට් කරගෙන යනකොට ඉබේම දැනෙන්න පටන් ගන්නවා නාසයෙන් උෂ්ම එනව යනවා නේද කියලා. ওই දෙක සම්බන්ධට මිශ්‍ර වෙනවා. ඉතින් කොහොම නිකන් වෙනවක් කරගෙන යනකොට ඉතින් ඔක සිම් වෙලා එනවා. හැබැයි නතර වෙන්නේ නැහැ කවදාවත්. ඒක ඇකිලීම එම්බීම නතර වෙලා සමතලා වෙන ගතියක් හරි ආනාපානේ නතර වීමක් ගැන හරි දන්නේ නැහැ. මම ස්වාමීන් වහන්සේක මේ ඉස්සෙල්ලා කතා කළා. ස්වාමීන් වහන්සේ අවවාද කළා ඒක ගැන කරදර වෙන්න යන්න එපා. ආනාපානය ගැන හිතන්න එන එක යන එක ඒ ස්වරූපය නතර වෙන තැන උසම ඒ විදිහට එහෙම කරනවා. හැබැයි දැන් වෙන්නේ ඒක නාහයට දැනෙන්නේ නැහැ. ඒ වගේ ස්වාමීන් වහන්සේ මොකක්ද මම කරන්න ඕන මෙතනින් ඉස්සරහට යන්න?
එතරම් මෙතන කියන්නේ විශේෂ යමක් කිරීම කියනට වඩා මහත්යාවක ප්‍රගුණ කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඔතන දිගට කිරීම තුළ අපේ හිතේ පොඩ පොඩ සතිමත් බව තීව්‍ර වෙන්න අවශ්‍යයි. කියන්නේ ඕක එක පාටම හැදෙනව නෙමෙයි. අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා නැවත නැවත බැලීම තුළින් බහුලීකృత කිරීම තුළින් ඔන්න අද භවනා කරා නම් ඔන්න ඔක දශමයක් දිනුනා. හෙට භවනා කරාම ඔන්න තවත් දශමයක් දිනුනා. අනිත්ත කරාම තවත් දශමයක් දිනුනා. ඉතින් ඔන්න ඔය වගේ තමයි චුට්ට චුට්ට ඔක වර්ධනය වෙලා එන්නේ. දැන් අපි හිතමු ආනාපාන සතිය සමනය වුණා නම් පේන්නේ නැතුව ගියා නම් චුට්ටක් එහෙමත් ඉන්න කමක් නැහැ. ඊට පස්සේ කයේ යමක් මතුවෙනවා නම් ඒක දිහා බලන්න. දැන් ආනාපානයේ නොපෙනී ගියා. ඊට පස්සේ අපිට ඕන දැන් ඔතන පාරවල් කීපයක් තියෙනවා. ඒක ඉතින් කළාම ඕනේ බලන්න. අපිට කරන්නේ නැතිව ඉස්සරහට මෙහෙම වෙයි කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. මොකද එක එක යෝගාවචරයෙන් යන පාරවල් වෙනස්. දැන් ආනාපානයේ සමනය වුණාට පස්සේ ඇතම් කෙනෙකුට කයේ විවිධාකාර දැනීම් ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට ඒවා නිරීක්ෂණය කරගෙන යන්න පුළුවන්. සමහර කෙනෙකුට ආනාපානය ප්‍රකට වෙනවත් එක්ක නිකන් කය කිලිපොලා යනවා, නැත්නම් පා වෙනවා වගේ දැනෙනවා, හිත බොහොම ප්‍රීතිසහගත වෙනවා, ඒ පැත්තෙන් යනවා. ඊට පස්සේ ඒක දිහා බලන්න පුළුවන්. ඉතින් ඔය වගේ විවිධ පාරවල් විවෘත වෙනවා. ඉතින් එතකොට තමන්ට විවෘත වෙන පාර මොකක්ද කියලා අපිට කලින් කියන්න බෑ. අපිට තියෙන්නේ වැඩේ ප්‍රගුණ කරගෙන, දියුණු කරගෙන, බහුලීකృత කරගෙන යන්නයි තියෙන්නේ. ආසල් ප්‍රසවාසය දිහා බලාගෙන යන්න, ඒ තුලින් සිතේ සතිය දියුණු කරගෙන යන්න, ඒකාග්‍රතාවය දියුණු කරගෙන යන්න. අපි තුමේ මේක හොඳටම සමනය වෙලා නම් බලන්න කයේ යමක් දැනෙනවා නම් ඒක බැලුවට වරදක් නෑ. දැන් මාත්‍යා ආනාපානෙත් එක්ක ගියා, ඊට පස්සේ ඒක සමනය වුණා. ඒ වෙලාවදී පිම්බීම හැකිනීම තේරෙනවා නම් වරදක් නෑ ඉතින් ඒක බැලුවයි කියලා. ඒ කියන්නේ ලොකු පාඩුවක් වෙන්නේ නෑ. මොකද අපි මේක දැන් බලන්නේ ඒ අරමුණ තුලින් තව ටිකක් සතිය දියුණු කරගන්න. හැබැයි ඕකත් සමනය වෙලා යාවි. ඒකත් තව සියුම් වේවි. ඊටසෙත් ආනාපානෙ මතු වේවි. ඒකත් නැවත බලනකොට ඒකත් තව සියුම් වේවි. ඒතර මේ විදිහට අපි දැන් එකවර දේ දෙකම බලන එක තමයි සුදුසු නැත්තේ. එකවර බලන්න සුදුසු නැහැ. ආනාපානයයි පිම්බීම හැකිලිමයි කියන දෙකම එකවර බලන්න සුදුසු නැහැ. එකකට එකවරකට එකක් තියාගත්තら වරදක් නැහැ. දැන් අතන වෙන්නේ අර ආරම්භක මට්ටමේදී අපි එක જાති අරමුණක් එයාට අල්ල දෙන එක පහසුයි. අපි තුමු දැන් ආනාපාන සතිය නම් වඩන්නේ ඒකම තමයි ප්‍රගුණ කරන්නේ. පිම්බීම හැකිලිමට දාන්න යන්නේ නැහැ. පිම්බීම හැකිලිම නම් වඩන්නේ ඒකමයි ප්‍රගුණ කරන්නේ. ආනාපානෙට දාන්න යන්නේ නැහැ. මුත් තාම හිතට බෑ එච්චර දෙයක් මේ කරගන්න දෙකක් කරගන්න බෑ. එයාව එකකටමයි මේ පුරුදු කරන්නේ. ඉතින් ඔය ටික හැබැයි හැදිලා එනවා. ඉන්ද එච්චරම බරපතල ප්‍රශ්න නෙමෙයි. දිගට කරන්න තව තව ඔය තුල යෙදෙන්න යෙදෙන්න අපි තුල සතිය සමාධිය හැදෙන්න හැදෙන්න පොඩ පොඩ අපිට ඔය සම්බන්ධයෙන් යම්සි පාලනයක් ගොඩ නැගීගෙන එනවා.
දැන් ස්වාමීන් වහන්සේ දැන් මට වෙන්නේ පිම්බීම හැකිලිම කියන එක බොහොම තදින් දැනෙනවා. ඒ වාඩි වෙලා ඉන්නකොට එතකොට මම පිම්බීම හැකිලිම ගැන වැඩි උනන්දුවක් දක්වලා කරනවද? එහෙම නැත්නම් දැන් ඒක කරගෙන යනකොට තමයි ආයි දැනෙන්නේ උස්ම ගන්නවා වගේ දැනෙනවා. ඒක සතියේ දුර්වලකම තමයි. මොකද දෙක දෙපළක තියන්න බෑ. එක අරයට දුවනවා, මෙයාට දුවනවා. ඒක අඩු කරගන්න මොකක්ද කරන්න ඕන ස්වාමීන් වහන්සේ?
ඒ කියන්නේ වෙන තැනකට පණින එක නවත්තන්නද?
එහෙනම්
ඒක මේ નિરાයාසයෙන් වෙයි. ඒ කියන්නේ ඒක අපිට හිතලා කරන්න බෑ. එකක් තින් අපිට ඕන මෙනෙහි කරන්න පුළුවන්. අපි තෝරගත් අරමුණේ ඉන්නකොට ඒක ගැන මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියන්නේ වචනයකුත් ඕනනම් පාවිච්චි කරනවා. ආස්වාද ප්‍රසවාසය නම් ආශ්වාසයක් අත්දකින්නකොට ආශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසයක් අත්දකින්නකොට ප්‍රසවාසයක් කියලා මෙනෙහි කරනවා. එහෙම අර මෙනෙහි කිරීම තුළින් හිත තව ටිකක් ඒ අපි තෝරගත් අරමුණ තුළ රැඳෙන ගතිය වැඩි වෙනවා. ඒක තිය යොදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩ පොඩ සතිය දිනු වේගෙන එනකොට පිට ගිහිල්ලා ඉන්න කාල පරිච්ඡේදය අඩු වෙලා ඉක්මනට නැවත එනවා.
මගේ මේ අද ධර්ම දේශනාව ගැන පොඩි සරල ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
ඔව්, කෙටියෙන් අහන්නක බලන්න.
දැන් මේ කාම විතර්ක, විඩාපාද විතර්ක, හිංසා විතර්ක කියන සේරම ඇති වෙන්නේ සලායතන වල ඒ අරමුණු වල ප්‍රතික්‍රියා
සලායතන වල ප්‍රතික්‍රියා ඇති වෙන්නේ.
ආ, ඒ අරමුණු නිසාද සලායතන වලින් එන අරමුණු නිසාද මේ ඒ කාම ව්‍යාපාද හිංසා සිතුවිලි ඇති වෙන්නේ?
ඔව්, ඒ කියන්නේ දැන් අපිට ඒ සලායතන කියලා කියවම දැන් ප්‍රධාන බාහිර අරමුණු, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම අරමුණු නිසා මේවා උසිගැන්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒවා අනුව පහළ වෙන්නත් පුළුවන්. ඒවයින් ප්‍රබලව නොලැබෙන අවස්ථාවකදී හිත හරහා එන්නත් පුළුවන්. හිත ඇතුලේ දැනට තැම්පත් වෙලා තියෙන, අපි කලින් අත්දකපු, එහෙම නැත්නම් අනාගතේ වෙයි කියලා උපකල්පනය කරපු ඒ දේවල් හරහා වෙන්නත් පුළුවන්.
ඊළඟට මගේ තියෙන එකක් වැඩි බොහොම සරල එකක්. මේ ව්‍යාපාද හිංසා, හිංසා කියන එක ව්‍යාපාද වලට අයිති එකක්. ව්‍යාපාද වලින් වෙනස් ස්වාමීන් වහන්සේ.
ඒක ටිකක් ඒකට කිට්ටුයි කියලා කියන්න පුළුවන්. දැන් ව්‍යාපාද කියලා කිව්වහම කෙනෙක් කෙනෙහි නොරුස්නා ගතියක්, එයාට අකමැති ගතියක් තමයි විස්තර වෙන්නේ. දැන් විහිංසා කියලා කිව්වම ඊට එහා ගිහිල්ලා මෙයාට අනතුරක් වේවා, මේ මනුස්සයාට නරකක් වේවා, මේ එහෙම කියලා අර එයාට අවැඩක් වේවා කියලා එයාගෙන් එහෙමකත් ප්‍රාර්ථනා කරන ගතිය තමයි ඒ විහිංසා ගතියදී මේ ප්‍රකාශ වෙන්නේ. දැන් අපි දැන් අව්‍යාපාද කියලා කියද්දි එතන තියෙන්නේ මෛත්‍රිය. අවිහිංසා කියලා කියද්දි එතන තියෙන්නේ කරුණාව. දැන් ඔය ඕකේ අනිත් පැත්ත. එතකොට දැන් කෙනෙකුට අවැඩක් වේවා කියනවා වෙනුවට එයාට යම්සි දුකක්පත් දුකටපත් වෙලා තිනවා නම් ඒ දුකින් එයා අත මිදේවා. ඒක සඳහා මම දැන් බැහැලා වැඩ කරනවා. එයාව නිදහස් කරගන්න. එතකොට තියෙන්නේ අන්න කරුණාව. දැන් එතකොට ව්‍යාපාදයේ මට්ටමේදී ඒකේ අනිත් පැත්ත ගත්තොත් ඔන්න මෛත්‍රිය. මෙයාට සෝයාක් වේවා යහපතක් වේවා. හැබැයි මෙයාට මුකුත් වෙලා නැහැ තාම. කරදරයක් මොකක්වත් වෙලා නැහැ. එයා හැබැයි යහපතක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ඔන්න මෛත්‍රී සහගත බව.
හැදිරි ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටළු අනුරුද්ධ කොඩිපිල්ලට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසර සනස ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
තෙරුවන් සරණස් මේ ගැටළු මේ දේශනාව හා සම්බන්ධයි.
ඔව්.
අතරම මගේ පොඩි ඔබ්සර්වේෂන් එකක් තියෙනවා මෙන්න මෙහෙම. දැන් අපේ හිතේ තියෙනවා මේ ෆෝල්ට් ෆයින්ඩින් නේචර් කියලා වගේ දෙයක් මට තේරෙනවා. ඒ කියන්නේ අපි ගොඩක් කලාවට තේවල දිහා වැරදි සොයන අදහසින් බලන වගේ නිකන් හැඟීමක් තියෙනවා. ඒ ඒ බලන නේචර් නිසා අපි ගොඩක් කලාවට අපේට මේ ව්‍යාපාදේ සහ විහිංසාව කියන විතර්කයට අර ස්වාමීන් වහන්සේ මුලදී විස්තර කරා වගේ නිකන් පාර කැපෙනවා වගේ දෙයක් තේරෙනවා. මේ නේචර් කියන්නේ මේ මිනිස්සුන්ගේ එහෙම නැත්නම් යම් යම් දේවල් වල වැරදි සොයන අදහසින් මිදලා පුලුවන් තරමක් ඒ මිනිස්සුන්ගේ එහෙම නැත්නම් ඒ දේවල් වල හොඳ දේ එහෙම නැත්නම් හරි දේ දකින්න අපි උත්සාහ කරනකම් අපි මේ අර විහිංසාව සහ ව්‍යාපාදයේ කියන විතර්කයේ පැත්තට යන පාර පොඩ පොඩ ගහෙනා වගේ ගතියක් නිකන් මට ඔබ්සර්ව් වෙලා තිනවා අපි හඳුරන්නේ. මේක මේ ධර්මානුකූලව පොඩි විස්තරයක් දැනගන්න කැමති අපි හඳුරන්නේ.
ඔව් කිසි වරදක් නැහැ. ඒ කියන්නේ කිසි වරදක් නැහැ. අද අපි අර කතා කළා වගේ අපි වැරදි පැත්තටම අපේ හිත හැරෙව්වොත් ඒ බඳුම විතර්ක හිතේ නැවත නැවත පහල කරගන්න ගියොත් ඊට පස්සේ ඒක එයා විසින්ම ඒවා හිතනවා. මේ පැත්තරම හිතේ යම්සින් නම්‍යතාවයක් නැඹුරුවක් ඇලවීමක් සිද්ධ වෙනවා. දැන් අපි හැබැයි ඒක දැන් තේරුම් ගන්න ඕන. නුවණින් තේරුම් ගන්න ඕන මෙයා දැන් නරක පැත්තෙන්මයි හිතන්නේ, වැරදිමයි හොයන්නේ, අඩුපාඩුමයි බලන්නේ කියලා. ඒක මට හානි කරයි, මේක අනිත්යටත් හානි කරයි, මගේ හිත මේ විදිහට තත්ත්වගත වෙලායි තියෙන්නේ කියලා අපි තේරුම් ගත්තා නම් ඊට පස්සේ ඒක හරි පැත්තට හරවන එකේ කිසි වැරද්දක් නැහැ. ඒක මේ වමනාවෙන්ම තමන්ගේ තියෙන දුර්වලතාවය තේරුම් අරගෙන අඩුපාඩුව තේරුම් අරගෙන ඒක හදන්නයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් යාළුවෝ දෙන්නෙක් ඉන්නකොට අපිටම ඔන්න යාළුවෙක් මාක්කාරී හේතුවකට එයා බයිනවා ගහනවලු. ඊට පස්සේ මෙයා කියනවා මෙයා ඒ වෙලාවේදී කාන්තාරයක දුර යන්නේ, මේ කාන්තාරේ වැල්ලේ ලියනවලු අද මට යාළුවා ගැහුවා කියලා. ඊට පස්සේ ඔන්න මාක්දෝ අනතුරකට වෙන්න ගිහිල්ලා මෙයාව මොකටද වැටලා ඔන්න යාළුවා මෙයාව බේර ගන්න ගොඩ ගන්න. ඊට පස්සේ මෙයා කියනවා මෙයා ගලක ලියනවලු මේ යාළුවා අද මාව බේරගත්තා කියලා. ඉතින් එතකොට අර කරපු උපකාරය තමයි වැඩියෙන් මතක තියාගන්නේ. කරපු අපකාරය අමතක කළා දාන ඉක්මනට. දැන් අපිට වෙන්නේ ඔකේ අනිත් පැත්තේ හුඟක් වෙලාවට අපි කාවාරේ ඇසුරු කරනවා. අවුරුදු ගණන් ඇසුරු කරනවා. හැබැයි පොඩි වැරද්දක් වුණ ගමන් සම්පූර්ණයෙන්ම මෙයාව අයින් කළා දානවා. ඒ වැරද්දමයි ඉස්පතු කරගන්නේ. හැබැයි අර අවුරුදු ගානක් තිස්සේ අර මනුස්සයා කරපු හොඳ අපිට අමතකයි. ඉතින් ඒක අපේ තියෙන දුර්වලතාවයක්. අපේ හිත හැමතිස්සෙම වැරදි තමයි හොයන්නේ. මහත්ය කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඉතින් ඒක මහත්යර බමනක් නෙමෙයි, මේක මටත් තියෙන මේ දුර්වලතාවයක්. අපි හැමෝටම තියෙන දුර්වලතාවයක්. අපි ඒක තේරුම් අරගෙන නිහතමානීව අපිට පුළුවන් නම් මේ මනුස්සයෙගේ තියෙන යහපත දකින්න. එයා අපිට කරන පුංචි උපකාරය හරි හොඳට මතකයේ තියාගන්න. ගලක කෙටුවා වගේ තියාගන්න. එතකොට අර යාගෙන් වෙන යම්කිසි අනිත් පැත්ත, ඒකෙන් යාගෙන් යම්කිසි අඩුපාඩුවක් වුණොත් ඒක ඉක්මනට මකලා දාන්න, හිතින් අයින් කළා දාන්න පුළුවන්කමක් ඇති වෙයි. එතකොට ඉතින් අපේ හිතේ මෛත්‍රී සහගත ගතියක්, අවිහිංසා සහගත ගතියක් තමයි බලපවත්තන්නේ. ඒ නිසා ඒක කරන එකේ කිසි වරදක් නැහැ.
අබෝම් පින්සන් වහන්ස මේ තව පොච්චි ගැටලුවක් තියෙනවා දේශනාව සම්බන්ධව මගේ ඉංගිත ප්‍රශ්නයට පිළිතුරු හම්බ වුණා අත්‍යවම බොහොම පිං
හොඳයි
දෙවෙනි කිසනංස අර බුධාන්දු උපමාවක් වෙනනවා ගොපල්ලෙක් කැවිතක් තියාගෙන අරක්තික තනකොලෙන් එළියට දක්වන උපමාව ඒකෙදි මේ ගොපල්ලා සහ මේ කැවිත මට නිකන් තේරුනේ මේ සතිය ප්‍රඥාවත් ඇසුරු කරගෙන අපේ සිතේ ඇදෙන යම් කිසි දෙයක් හැටියට මේ වගේ දෙයක් අපි හඳුනන්නේ වෙන්නේ ඇත්තටම
ඔව් සම්පූර්ණයෙන්ම දැන් ඇත්තටම දැන් ඊළඟ පට්ටමේදීත් බුදුරජාන් වහන්සේ උපමාවක් දෙනවා ඒ කියන්නේ මේ දැන් ඔය අකුසල විතර්ක තියෙනකොට තමයි ඔය උපමාව දෙන්නේ ඒ කියන්නේ අකුසල විතර්ක වලදී කෙවිටෙන් මේ අර ගවයින්ව ගහ ගොයමට යන්න නොදී උන්ව රැක බලා ගන්නවා ගොපල්ලා. මොකද ගියොත් එහෙම පාඩු වෙනවා. තමන්ටත් හානි කරයි අනුන්ටත් හානි කරයි. හැබැයි කුසල විතර්ක තියෙනකොට බුදුරජාන් වහන්සේ ඔය උපමාවම තිනවා පොඩක් වෙනස් කළා. ඒ තමයි දැනුත් ගොපල්ලා යනවා මේ ගවයින් එක්ක. දැන් හැබැයි ගොයන් කපලා. දැන් මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. නිකන් මේ ගවයෝ ටික ඉන්නවා නේද කියලා නිකන් බලන්න විතරයි තියෙන්නේ. ආ නිකන් පොඩක් හාන්සෙලා මේ ගහක් කැටරලා ඉන්නවා අර වගේ කෙවිතෙන් ගහන්න දෙයක් නැහැ මොකද ගවෙයින්ට ගිහිල්ලා හානි කරන්න දෙයක් නැහැ කන්න කියලා ගොයමක් නැහැ ඔන්න ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ පෙන්නනවා නෙක්ඛම්ම විතර්ක අව්‍යාපාද විතර්ක අවිහිංසා විතර්ක තියෙනකොට ඒවෙන් හිතට වෙන ලොකු හානියක් නැහැ දැන් මේ අරගොල්ලෝ අයින් වෙලා ඒ වෙනුවට දැන් කුසලය දැන් පොඩ පොඩ බලපවත්වගෙන යනවා ඉතින් මේ කුසල විතර්කයට වැඩෙන්න දෙනවා එතෙන්දී අර හිත එයත් බරයි කියලා හිතන තාක් මේකත් වෙහෙසක් කියලා හිතන තාක් Tamanṭa ඒ සංවේදී මට්ටමට හිත ගොඩ නැගෙන තාක් මේකට වැඩෙන්න දෙනවා. ඉතින් ඒ මට්ටමේදී මෙයාට මේ අර වගේ කෙවිටෙන් ගහන්න ඕන උමනාවක් නැහැ බොහොම සාමකාමීව ඒකට ඉන්න දෙන්න විතරයි තියෙන්නේ. දැන් අර මහත්තයා කියනවා වගේ නිකන් අර ගොපල්ලා තුලින් ඇත්තම සතිමත් බව වගේ දෙයක් නිරූපණය වෙනවා. කෙවිටෙන් එක්තරා අන්දමකින් ප්‍රඥාවක් නිරූපණය වෙනවා එයා හරි පාරට ගන්න සම්මා දිට්ඨියක යොදවන්න උමනාකරණයේ ප්‍රඥාව එතනින් නිරූපණය වෙනවා. ඔව්.
අතරසනසනස්කෝ.
ඊළඟ ගහක් ගැටලුව බුද්ධ රණවීරට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව්.
ස්වාමීන් වහන්සේ ඔය සම්මා සමාධිය කියන එකත් මේ අපි අත්දින අනිශ්චිත ස්වභාවයත් කියන එක කෝරිලේට් වෙන්නේ කොහොමද කියන එක එක ගැටලුවක්. අනිත් එක ගිය පාර ධර්මදේශනාවේදී ඔබ වහන්සේ කිව්වා අනිශ්චිත ස්වභාවයක් අත්දින කෙනෙක් ඒක අර වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන කියලා. එතකොට අපිට ඒකට කැමැත්තක් ඇති වෙන එක කමක් නැද්ද කියන එකයි සංඥාංශ ගොඩක් පින් සිටින සංඥාංශ.
හොඳයි. දැන් අනිශ්චිත ස්වභාවයක් හිතේ පහළ වුණාම ඒක දිනු කරනවා කියලා කියන්නේ අපි ඒකට පොඩ්ඩක් ඉස්සෙල්ලා අපි ආව හඳුනා ගන්නකම් ඒක වර්ධනය කරනවා. වර්ධනය කළා ඒක හඳුනාගත්තට පස්සේ අපි ඒක තුළ ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඒක නිකන් උරුම වෙන්න ඉඩ දෙනවා. කයට උරුම වෙන්න අපේ නිකන් නිවහන බවටපත් වෙන්න. ඒක තමයි වර්ධනය කරනවා කියලා කියන්නේ. මුලින් අපි ඒක හඳුනාගත්තේ අපිට මුපරයන්ක භවනාවේදී. ඒක දැන් ටික ටික විනාඩි 20 30 කරා 30 40 කරා 40 50 කරා දැන් මේ මට්ටම ප්‍රමාණව. දැන් ඉතින් දන්නවා මෙහෙම එකක් හිතේ තියෙනවා. මෙබඳු කුසලතාවයක් හිතේ තියෙනවා. ඊට පස්සේ බලනවා මේක දැන් සක්මනේදී ගන්න බැරිද? ඉතින් එතෙන්දිත් ඔන්න ගන්න උත්සාහන්ත වෙනවා. තාම ඉතින් විනාඩි 5යි පුළුවන්. පස්සේ ඉතින් තව තව කරද්දි ඔන්න විනාඩි 10ක් පුළුවන්. ඔන්න තව තව කරලා විනාඩි 15ක් පුළුවන්. ඊට පස්සේ බලනවා කෑම කනකොට මේක ගන්න බැරිද? ඉතින් ඔන්න ඔක තමයි වර්ධනය කරනවා කියලා කියන්නේ. මේ අනිසිත බව තුළ තව තව අපි ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒක අපිට උරුම කරගන්න උත්සාහන්තය. දැන් අනිත් ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ මේ අද
සම්මා සමාධිය
සම්මා සමාධිය කියන එක තමයි මෙතන තියෙන්නේ. දැන් සම්මා සමාධියේ එක එක මට්ටම් තියෙනවා. එක එක වර්ග තියෙනවා. දැන් සම්මා සමාධිය සමතේ පැත්තෙන් විස්තර කරනවා නම් ඒ විස්තර කරන්නේ ඔය ධ්‍යාන අනුසාරේ. විපස්සනා පැත්තෙන් විස්තර කරනවා නම් ඒ විස්තර කරන්නේ වොස්සග්ගාරම්මණං කියලා. ඒ කියන්නේ හිත අරමුණු වලින් නිදහස් වීම කියන පැත්තෙන් තමයි විස්තර වෙන්නේ. ඒතර සම්මා සමාධියේ මට්ටමක් තමයි දැන් අපි මේ අත්දකින්නේ. අපි මේ කියලා කියන්නේ ඔය මේ 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 අනිශ්චිත භාවයකදී අත්දකින්නේ එතන තියෙන්නේ සම්මා සමාධියේ උපරිම يعني විපස්සනා මොහුනුවර එතන තියෙන්නේ මේ
එහෙමයි ස්වාමීන්
වහන්සේ.
එතකොට ස්වාමීන් වහන්ස දැන් අපි භාවනාව පටන් ගන්න සතර සතිපට්ඨානය වගේ දෙකින් අපි දිගටම කරන්නේත් ඒකනේ. එතකොට අනිශ්චිත ස්වභාවය අත්විඳින කෙනෙකුට තියන්නේ ඒකම තමයි නේද ස්වාමීන් වහන්ස? සතර සතිපට්ඨානයම තමයි නේද ස්වාමීන්
වහන්ස? ඔව්. ඒ කියන්නේ සතර සතිපට්ඨානය දැන් සතිපට්ඨාන සූත්‍රය කියවලා බැලුවොත් ඔය හැම සතිපට්ඨානයක් කරාම අපි ආනාපාන සතිය හරහා, ඉදියාපත හරහා, ධාතු මනසිකාරය හරහා, නවසීවතික හරහා, වේදනානුපස්සන හරහා, චිත්තානුපස්සන හරහා, ධම්මානුපස්සන හරහා මේ කොයි ක්‍රමයේ අනුගමනය කළත් බුදුරජාණන් වහන්සේ ගෙනහිලා තියෙනවා අනිස්සිතෝච විහෙරති නචකින්චිතෝපි උපාදීයති කියන ඔන්නේ මට්ටමට. ඒතොර මේක එකාතකින් ලබන ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය ලැබුවට පස්සේ ඒ ප්‍රතිඵලය තුල අපි ජීවත් වෙන්න උත්සාහන්ත විය යුතුයි. මේක නිකන් උපමාවකින් කියනවා නම් මේක ඇත්තටම පූජනීය කටුකුරුන් දෙන ආනන්ද සානස දෙන උපමාවක්. අපි ගයක් හදන්න ඉස්සෙල්ලා මේ පලංචියක් බැඳ ගන්නවා. ඒ පලංචිය බැඳගෙන ඔන්න ගේ ගොඩනගාගෙන යනවා. දැන් ගේ හැදුවට පස්සේ දැන් අපි gedara padinchi වෙන්න ඕනේ. gedara padinchi වුණාට පස්සේ ඉතින් මාක්කරිත රෙපෑරයක් කරන්න උනොත් තමයි ඉතින් ආයි පලංචියම නාවෙන්නේ. දැන් ඉතින් පලංචිය පොඩ පොඩ ගලවලා දාන්න ඕනේ. මොකද gedara හදාගත්තනේ. අන්න ඒ වගේ තමයි සතිපට්ඨානයේ වැඩිම තුලින් ලැබපු උත්කෘෂ්ඨ ප්‍රතිඵලයක් තමයි මේ අනිශ්චිත භාවය කිසිවක් උපාදාන නොකිරීම කියලා කියන්නේ. ඒතොර අන්න ඒ මට්ටම තුල අපි ජීවත් වෙන්න උත්සාහන්ත වේ යුතුයි.
එතකොට ස්වාමීන් වහන්සේ ওই රහතන් වහන්සේ කෙනෙකුගේ සිත සම්පූර්ණයෙන්ම අනිශ්චිත ස්වභාවයක් තුල තියෙන්නේ. එතකොට
ස්වාමීන් වහන්සේ තාත්තලාම් බලන්නවා. ඉතින් අපි තාම වෙලා නැහැ නේද? මෙහෙම කේද හැයි. ඔව් මේ විදිහට කියන්න පුළුවන්. දැන් අපිට අනිශ්චිත බව අහිමි වෙන්නේ ඇයි? අනිශ්චිත බව අහිමි වෙන්නේ තාම අපේ හිතේ රාග ద్వේෂ මෝහ තියෙන නිසා.
එහෙමයි.
දැන් ඒතොර රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ රාග ద్వේෂ මෝහ නැත්තම් එතකොට උන්වහන්සේ කොහෙද ඉන්නේ? ඒක තමයි ඉන්නේ නේද? ඒක තමයි. ඒතොර තමයි ඉන්නේ. මොකද අරමුණු ඇසුරු කරනවා වෙන්න පුළුවන් යතම් වෙලාවකදී. ඉතින් ඒවා දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒවා ග්‍රහණය කිරීමක් උන්වහන්සේලාගේ හිතේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් කියවෙනවා රස පටිසංවේදිචකෝ භගවා නොච රස රාග පටිසංවේදි. දැන් භාගතුන් වහන්සේ දානේ වළඳනකොට උන්වහන්සේට රස දැනෙනවලු. නමුත් ඒ රස සම්බන්ධයෙන් ඇලීමක් උන්වහන්සේගේ හිතේ පහළ වෙන්නේ නැහැලු. එතකොට මේ රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. හැබැයි ඒවා අල්ලගෙන ඒවා මගේ කරගෙන ඒවට ඇලෙන ගතියක්, ඒව එක ගැටෙන ගතියක්, ඒවා තුල පදිංචි වෙන ගතියක්, ඒවට බැහැ ගන්න ගතියක්, ඒවා තුලින් සතුටු වෙන ගතියක් ඒ හිතේ නැහැලු.
එහෙමයි
ස්වාමීන් වහන්සේ. ගොඩාක් පිංසිත
ඊළඟ තහම් ගැටලුව ජයංගා කමකේ ඉදිරිපත් කරන්න
පුළුවන්.
දර්වන් සර් නැහැ හඳුනේ. ඔව්. හඳුනේ දැන් අර කලින් දවසේ කට්ටිය අහපු ප්‍රශ්නත් එක මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. අර දැන් අපි භාවනා කරන්ගෙන යනකොට සමහරක් වෙලාවල් තියෙනවා නිකන් ඒක. දැන් අපි දැන් ආනාපාන සතිය නම් සිම් වෙලා ඒ දේ අපි නිකන් අපි හිතන්නේ නැතුව නිකන් බලාගෙන ඉන්න ගතිය විතරක් තියෙනවා. පස්සම තව ටිකක් යනකොට දැන් අපි මේක ගැන හිතන වෙලාවකුත් වෙනවා. දැන් ඇන්සියුම් වුණා වගේ දැනුණා කියලා නිකන් අර හිතට පොඩක් ඒ හැඟීම ඇවිල්ලා අපි ටිකක් ඒක හැන්ඩල් කරන්න පුළුවන් ගතියකුත් වෙන වෙලාවකුත් තියෙනනේ. ඒතර දැන් අර මම කියන කෙනා ඉන්නවා කියලා මට හිතෙනවා. දැන් වහන්සේ කලින් දවසේ කිව්වා දැන් ඔන්න දානයක් දීලා මම තමයි දුන්නේ, මම හිත දුන්නේ වගේ හිතන එක තමයි ඒකත් එක්ක මමත් කියන එක කියලා. දැන් අර දැන් මට දැන් අර භාවනාවට අදාළව හිතනකොට අර අපි නිකන් හෑන්ඩල් කරන්න පුළුවන් වගේ නිකන් පොඩක් හිතන වෙලාවේ මම ඉන්නවා වගේ. ඒක එහෙම නැතුව නිකන් සියුම්ව මුකුත් නැතුව බලන් ඉන්න පුළුවන් වෙලාවවලද අර මම කෙනෙක් කියලා දැනෙන්නේ නැහැ වගේ එහෙම තියෙන එකක් තියෙන වෙලාවට එතකොට නැහැ කියන
එක. ඔව්.
ඒ වෙලාව දෙකයි පස්සේ සක්කාය දිට්ඨිය නැති වෙන එකයි අදාළ පොඩක් සංඥාංශ පොඩක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ඔව්. ඉතින් මෙහෙම කියත හැකි. ඒ කියන්නේ අපි නිකන් අර සතිය තියෙනවාද කියලා දැන් අර බලන්න ගිහිල්ලා සමහරට දැන් ඔතනට නොදැනුවත්වම මම ක්‍රින් ගන්න ඉඩ තියෙනවා. ඒ තුලින් මම හදන්න ඉඩ තියෙනවා. ඒකකින් පරිස්සමේ කරන්නයි තියෙන්නේ. ඒක පාට ඔවා කරන්න බෑ ඇත්තටම. කියන්නේ මුලදී තින් බලන්නේ මට දැන් සතිය තියෙනවද? මගේ දැන් සතිය කොහොමද? එහෙම තමයි බලන්නේ. ඉතින් අපිට එකපාරට ਸਰව සම්පූර්ණ ਸਰව පාරිශුද්ධියකට යන්න බෑ. ඉතින් මුලදී අපි නිකන් අර භවනාව කෙරීගෙන යනකොට ආපහු හැරීමක් කරනවා. කොහේවද දැන් අඩු කරන්න ඕනේ? මොනවද වැඩි කරන්න ඕනේ? කොහේ හරි අසමබරතාවයක් තියෙනවද? එහෙම බලනවා. සමහරට එහෙම බලද්දී සමහර නිකන් සමහර කෙනෙක් හැදෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. හැබැයි ඉතින් මේ ගමන පොඩ පොඩ ඉස්සරහට යන්න ඕනේ. දැන් විශේෂයෙන්ම මම හැදීම, මමෙක් හැදීම, මගේ කියන බවක් හැදීම මේවා අඳුරගන්න හොඳ පසුබිමක් තමයි එන්නේ ඔය අනිශ්චිත භාවයකදී. එතෙන්දී විතරයි ඇත්තටම අපිට හොඳ පිරිසුදු මානයක් හැදෙන්නේ. නැත්තම් පිරිසුදු රෙෆරන්ස් එකක් හැදෙන්නේ. දැන් හිතන්න අරමුණක් තුලට බැස ගන්න නැතුව, අරමුණක් තුලින් කෙලෙසෙන්නේ නැතිව, අරමුණක් ඇසුරු කරන්නේ නැතිව ඉන්න හිතේ කෙනෙක් පුජ්‍යලෙක් මමෙක් හදන්න පුළුවන් පරිසරයක් නැහැ. එතකොට අන්නත් අපි තේරුම් ගන්නවා తాවකාලික ඔන්න මෙහෙම තැනක් අත්දැක්ක, මෙහෙම ස්වභාවයක් අත්දැක්ක, මෙතන නම් ඔන්න මමෙක් නැහැ. මෙතන නම් පුජ්‍යල භාවයක් නැහැ. මෙතන නම් කෙලෙසිච්ච බවක් නැහැ කියලා අන්න ඒ ස්වභාවය එයා හඳුනගත්තා. දැන් එතකොට ඒකට සාපේක්ෂව තමයි ඊළඟට බලන්න පුළුවන්. ආ දැන් මෙන්න මෙතන ඔන්න මම හදනවා. මෙන්න මෙතන මගේ කියලා බවක් හදනවා. ඉතින් එතකොට එයාට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ මම හැදීම, මගේ කියන ස්වභාවය හැදීම කියන එක තේරුම් ගන්න ටිකක් ඉතින් එහාට යන්න ඕනේ.
එමසානාසි. ඔව්. එතන අර දැන් සක්කාදිටිද ඒක නැති වෙනවා කියන්නේ. එතකොට එහෙම වුණාට පස්සේ එතකොට ඔය මම හැදීමේ මුකුත් නැහැ. අර නිකන් නිරීක්ෂණයක් විතරක් ඉන්න පුළුවන් ගන්නට එන එකක්ද?
නැහැ. සක්කාදිටි කියවම ඊට වඩා ගොරෝසුයි. මේ සක්කාය දිට්ඨි මට්ටමේදී ඒ කියන්නේ අපි ගාව තියෙනවා දැන් රූපය තුල මම ඉන්නවා, නැත්නම් සංඥාව තුල මම ඉන්නවා, සංස්කාර තුල මම ඉන්නවා, විඥානය තුල මම ඉන්නවා, වේදනාව තුල මම ඉන්නවා කියලා අර මේ දැනෙන දේවල් වල මම ඉන්නවා, මගේ මේකයිල මගේ කියලා බොහොම ගොරෝසු මට්ටමේ තියෙන දෘෂ්ටිගත වීමක් දිට්ඨිය කියලාමනේ කියන්නේ. තොර එතන තියෙන දෘෂ්ටිගත වීමක්. දැන් මේ රූපය කියන්නේ මම. වේදනාව කියන්නේ මම. වේදනාව ඇවිල්ලා මගේ. සංඥාව කියන්නේ මම. සංඥාව ඇවිල්ලා මගේ. සංස්කාර කියන්නේ මම. සංස්කාර කියන්නේ මගේ. විඥානය කියන්නේ මම මගේ. ඉතින් මේ විදිහට බොහොම බරපතල අන්දමින් දෘෂ්ටිගත වීමක් අපි තුළ තියෙනවා. ඔන්නෝක තමයි කඩලා යන්න තියෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියලා. එතකොට අපි හිතමු උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙනෙක් ධාතු මනසිකාරයක් වඩමින් ඉන්නවා. එයා පටන් ගන්නෙ දැන් බුදුරජාණන් වහන්සේ දෙන උපමාව තමයි ධාතු මනසිකාරයක් වඩන කෙනෙක්ට දෙන උපමාවක් තමයි. එයා දැන් අර හරක් මරන මිනිස්සෙක් හරකෙක් මරනකොට එයාගේ හිතේ තියෙන ආකල්පය තමයි මේ සතෙක් මරන්නේ, මේ ගවයෙක් මරන්නේ. හැබැයි මේ ගවයා මරලා කෑලිවලට කපලා අතරමං හන්දියේක එයා මස් විකුණනකොට දැන් එයාගේ හිතේ තියෙන මස් කියන සංඥාව. එතකොට අර සත්ව සංඥාව අයින් වෙලා මස් කියන සංඥාව පහළ වුණා. එතකොට මෙතන මේ එතරම්ම දෘෂ්ටි කෝණේ වෙනස් වීමක් සිද්ධ වුණා. එතකොට යෝගාවචරය තුළත් මෙන්න මේ වගේ තමයි. එයා පටන් ගනින්දි එයා හිතන්නේ ආ මේ මම භවනා කරනවා, මගේ කය මේ මට තමයි දැනෙන්නේ මේ වේදනාව, නැත්නම් මට තමයි දැනෙන්නේ මේ ධාතු ලක්ෂණ. එහෙම තමයි පටන් ගන්න. හැබැයි දැන් ඒක දිගට කරගෙන යනකොට මේ අතරමඟ මම හදන වාරගාන අඩුවෙලා දැන් තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, සැහැල්ලු ගති විතර මේ ගති ටිකක් විතරයි තියෙන්නේ. ලක්ෂණ ටිකක් විතරයි තියෙන්නේ. දැන් මුළු කය පුරාම එයා අත්දකින්නේ මේ පැයක් තිස්සේ මේ ලක්ෂණ ගොඩක්. දැන් මේක පොඩ පොඩ හිතේ බලපවත්නකොට දැන් ඊළඟට ඔන්න එළියෙත් තියෙන මේ ලක්ෂණ ගොඩක්. ඊට පස්සේ මේ කයේ එහෙමනම් කොහෙද මම? දැන් මේ පැයක් තිස්සේ මම නැහෙනි. මේ කයේ තියෙන නිරන්තරයෙන් ධාතුවල ක්‍රියාකාරීත්වය කියලා අන්න මේ කයේ තිබිච්ච ඒ ඝණය කැඩලා ගිහිල්ලා මේ මුළු කය තුල මමෙක් ඉන්නවා කියච්ච තිබුණ ඒ රළු ඕලාරික මට්ටමේ ඝන සංඥාව, මමත්වය, පුජ්ජලාරෝපණය අයින් වෙලා මේකයිල හුදෙක් ධාතු ස්වභාවයක් කියලා අර හිතේ මේ කය ඇතුළට මමෙක් ඔබ්බලා හිතාගෙන හිටිය ස්වභාවය එහෙමනම් අයින් වෙනවා. ඔන්න ඔය වගේ අර බොහොම රළු මට්ටමකින් මේ ස්කන්ධයන් අසුරු කරගෙන කෙනෙක් පුජ්‍යලේ පණවාගත් එක තමයි සක්කාය දිට්ඨි වශයෙන් කියන්න තියෙන්නේ.
එහෙමයි සාරණ.
දෙවන් සාරණ. නැත්නම් දෙවන් සාරණයි. හොඳයි, මං හිතන්නේ තව කාටවත් වෙන විශේෂ ප්‍රශ්නයක් නැහැ. අද දවසේ අපි හොඳයි. අද එතකොට අපි පැයකට ආසන්න කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. අද දෙකක් නම් ඔසවලා තියෙනවා නැවතත්. හරි, ආයත් දෙක පාස් තුනා. හොඳයි, එහෙනම් අද අපි පින්වත්නි ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් මෙතනින් සමාප්ත කරනවා. අපි නැවතත් එන ඉරිදා බලාපොරොත්තු වෙනවා නැවතත් ධර්ම සාකච්ඡාවෙන් ධර්ම දේශනාවෙ මුණ ගැහෙන්න. ඒ වගේම මේ පින්වතුන්ට ඉදිරි වැඩසටහන් වලටත් අර මේ මතක් කළ ආකාරයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි අද දවසේ රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසීතුං වන්දිතුං වරං. චාරිපුත්තාදිතේරාණං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ, පින්වත් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.